ඔබතුමා කතා කරන්න කවුරුන කළා?
ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම ප්‍රාදී සභා පළාත් පාලන සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ පිළිබඳව වචන ස්වරූපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම පළාත් පාලන මේ මැතිවරණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න වෙලා තියෙනවා. අද උදේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලා ඉල්ලීමක් කරන්න අපේ පළාත් පාලන නියෝජිතව කීප දෙනෙක් පාර්ලිමේන්තුවට එන්න අවසර ඉල්ලුවා. උදේ ගරු කතානායකතුමාගෙන් එතුමා කිව්වා නියෝජිතව කීප දෙනෙකුට එන්න පුළුවන් කියලා. ඒ අනුව අපි මන්ත්‍රීවරු 10 දෙනෙක් පමණ මමත් එක්ක එයයි ඉන්න තැනට යනකොට ජලපහර එල්ල කරනවා දිගට හරහට. අපි ප්‍රාදී සභා, නගර සභා, නගරාධිපතිවරුන්ට සහ මහජන නියෝජිතයන්ට ඒ වෙලාවේ අපි මන්ත්‍රීවරු කිහිප දෙනා පෙනිපෙනී පොලිසියෙන් කඳුළු ගෑස් ගැහුවා. අපි කඳුළු ගෑස් ප්‍රවාහර වලට සහ ඒ පොලිසියේ පීඩනයට විශාල වශයෙන් ලක් වුණා. ඒ පිළිබඳව අපේ කනගාටුව අපි පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. මේ ප්‍රාදී සභා, නගර සභා, මහජන නියෝජිතවරු කියන්නේ ඡන්දයෙන් පත් වෙච්ච අය. ඊළඟට ඡන්දයක් නැතුව මැතිවරණේ තියන්න ඡන්දයක් ඉල්ලලා තමයි ඒගොල්ලෝ ආවේ. වෙන දෙයක් ඉල්ලලා නෙමෙයි. මැතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව තියනවා මැතිවරණේ. ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලලා එන අයට කඳුළු ගෑස් වලින් ජල ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය, කනගාටුව අපි පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. අපි දන්නවා මේ නගර සභා, ප්‍රාදී සභා මැතිවරණයේ නොතිබීම නිසා රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලේ කිව්ව මේකට ග්‍රාම රාජ්‍ය කියලා. ග්‍රාම රාජ්‍ය, ග්‍රාම ආණ්ඩුව කියලා. ඉතින් ග්‍රාම ආණ්ඩුව දැන් අද කරාවැටලා විනාශ වෙලා ඉවරයි. නගර සභාවකට, ප්‍රාදී සභාවකට අද යම්කිසි වැඩ කොටසක් කරා ගන්න යන කෙනෙකුට ජනතාවට අද විශාල අපහසුතාවයකට පත් වෙන්නලා තියෙනවා. අද නිලධාරීවාදයට යට වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රාදී සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරු පත් කරා ගන්න මේ ඡන්ද තියලා මේ ආයතන පිහිටුවලා තියෙන්නේ මේ කල් දාන්න නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රාදී සභා, නගර සභා කල් දාන්න පුළුවන් තියෙන මේ වගන්ති ඇමතිවරයාට අසීමිත බලයක් තියෙන වගන්ති ඉදිරියේදීවත් ඉවත් කරන්න කියලා. මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්න නිසා. මොකද අපිට ඒක තාම පැහැදිලි පහුගිය කාලෙදී. දැන් මේ කොට්ටාස වෙන් කරන්න මෙතර කාලයක් යන්න ඕන නැහැ. මේ ග්‍රාම සේවා වසන් 14,000 ගානක් තියෙනවා. මේ ප්‍රාදේශීය සභා නැත්තම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මුස්ලිම් දෙමළ ජනතාවට වෙනම කොටස් වෙන් කරන්න අවශ්‍ය නම් එව්වා ග්‍රාම සේවා මේ කොට්ටාස මට්ටමින් අරන් මේක මාසයක් ඇතුළේ, මාසයක් කාමරයක් ඇතුළේ ඉඳන් කරන්න පුළුවන් වැඩක් තමයි මෙච්චර මේ කල්ලා දින්නේ. ඉතින් ඒ නිසා රටේ විශාල ගැටලු පැන නැගිලා තියෙනවා. දැන් මේ වෙනකොට දැන් අපේ රණ්ඩු තියෙන කාලේ අපි හදාපු ව්‍යාපෘති, මම හදාපු ව්‍යාපෘති තියෙනවා. කොළවල්, ඒ වගේ ශ්‍රවණාගාර, ඒවා දැන් අවුරුදු එකහමාරදයක වල් වැදිලා අවිවෘත කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ විදිහට මොකද ප්‍රාදේශීය සභා, පළාත් පාලනේ මේක මේ අතහැරලා මේක අවශ්‍ය නැති ආයතනයක්. මේක ගණන් ගන්න නැතුව ඉන්න තැනක් නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඉක්මනින් මේ මැතිවරණ තියන්න. අද සියලුම පක්ෂ කැමති. මං හිතන්නේ පැරණි ක්‍රමයට හරි තියන්න කියලා. මේකෙදි මේ විදිහට කොට්ටාස ක්‍රමයට අපි කැමති, කේවල ක්‍රමයට කැමති. අපිත් මේ අනුමත කරා. අපිත් උදව් කරා ආණ්ඩුව තියෙන වෙලාවේ මේ මැතිවරණ ක්‍රමය හොඳයි කියලා. නමුත් මේ කෙරෙන්නේ නැත්තම් අපි ඉල්ලා සිටිනවා පරණ ක්‍රමයට හරි කියලා. මේ මැතිවරණ ඉල්ලීම රටේ ජනතාව ඉල්ලන දේ. අපේ ප්‍රාදී සභා, නගර සභා මන්ත්‍රීවරු ඉල්ලන දේ දැන් ආණ්ඩුව රජය කටයුතු කරන්නයි කියලා. ඉතින් අපි දැක්කා විශේෂයෙන්ම පහුගිය කාලෙදී අපේ සංවර්ධනය, එහෙම නැත්නම් ගමේ තියෙන අඩුගානේ ආදාහනාගාර වගේයක් හැදුවා. ඒක විවෘත කරා ගන්න විදිහක් නැහැ. ඒ ජනතා මම ඉන්න කාලේ හදපු ආදාහනාගාරය භාගයට හදපුවා එහෙම. මේවා සියල්ලම අඩපණ වෙලා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඉක්මනින් මේ මැතිවරණේ තියන්න. මොකද අපි දන්නවා මේ ප්‍රාදේශීය සභා මැතිවරණේදී මම 1991 ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනට ආවේ. මෙතන ඉන්නවා මුතු කුමාර ඇමතිතුමා, වෙනකින් තියා කතානායකතුමා ආවේ කොළඹ නගර සභාවෙන්. ඇවිල්ලාද කතානායකපුටි වාඩි වෙලා ඉන්නේ මේ ඒ දේශපාලට ඇතුල් වෙන දොරටුවයි වහලා තියෙන්නේ. අයි සඳහනේ මහලේකම්තුමා අමරිවර ඇමෙතුමා ආවේ අගනුකොළ පැලැස්ස ප්‍රාදේශීය සභාවෙන්. ඒ වගේ උදාහරණ සාර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දේශපාලට ඇතුල් වෙන දොරටුව වහලා තියෙන නම කියන්නේ. ඉතින් මේක විශාල අසාධාරණයක්. මම හිතන්නේ තව මේ 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 මේකට උත්තර බැඳ බැඳ එහෙම නැත්නම් නිදහසට කරුණු කි කියන ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වලදාන්න නැතුව ඒ වගේම මැතිවරණ ක්‍රමේ හකුළලා තියන්නේ නැතුව පුළුවන් ඉක්මනින් මේ මැතිවරණ තියන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මේ කොට්ටාස ක්‍රමයට පුළුවන් නම් එහෙම එහෙම නැත්නම් පැරණි ක්‍රමයට හරි තියලා මේක සක්‍රිය කරන්න කියලා මේ ආයතන. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා අපේ ජන සම්පාදන අමාත්‍යාංශය පිළිබඳ වචන කීපයක් ඉදිරිපත් කරන්න. අපි දන්නවා මේ ජල සම්පාදන අමාත්‍යාංශයේ මගින් අපිට විශේෂයෙන්ම උතුරු මැද පළාත ගත්තම මේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ජලය කියන එක හොයාගෙන තියෙනවා. මම විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයට මේ විෂය භාරව කටයුතු කරනකොට අපි වෛද්‍යවරුන්ගෙන් විශේෂඥයන්ගෙන් හුඟා දුරට අපි සාකච්ඡාවලදී අපිට හෙළුණ දෙයක් තමයි බැරලෝහ වර්ග මේ ජලයට මිශ්‍ර වීම නිසා හුඟා දුරට මේ වකුගඩු රෝගය පිළිකාවලට පිළිකා හැදෙනවා කියන එක. ඒ අනුව තමයි අපි හිටපු ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. උතුරු මැද පළාත විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැම නිවසකටම ජල කරාමයක් දෙන හැටියට ජලය ලබා දෙන වැඩපිළිවෙලක් 2017 අවසන් වෙන්නයි ඒ සරස්ම හැදලා තිබුණේ. නමුත් අපි ඇමතිතුමා ඉල්ලා සිටිනවා ඒ සරස්ම තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමා ඉස්සලා කිව්ව උතුරු මැද වලාතේ මේවා ක්‍රියාත්මක වෙනවායි කියලා. අපි එප්පාවල ප්‍රදේශයේ කෝම් වැව කියන වවාශ්‍රිතව තලාව තමුත්තේගම ගල්නෑව ඉපොලෝගම ඒ ඒ ප්‍රදේශයට ජලය ලබා දෙන්නත් ඊළඟට මහකණදරාව වැව යටතේ තව ජල ව්‍යාපෘතියකුත් ඒ වගේම වහල්කඩ වැව යටතේ ඒ ජල ව්‍යාපෘතිය ජයිකා ආයතනයෙන් කරන්න යනකොට ජපන් ආධාරතුව ඒ ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වුණා. මම පුද්ගලිව කියලා මැදිහත් වෙලා ඒ කටයුතු ආරම්භ කරන්න උදව් කරා. නමුත් මේව තාම අපිට මේ මේ සතුරු වෙන්න පුළුවන් ආකාරයට කෙරීගෙන යන්නේ නැහැ කියන එක මම කියන්න කැමතියි. දවසක් හරි පරක්කු වෙනවනම්
රෞෆ් හකිම් මැතිතුමා ඒ ජල යෝජනා ක්‍රමත් ඒ වගේම තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය ඒ වගේම ගිරිබෑව මේ රාජාංගණය වැවෙන් ඒ ජල යෝජනා ක්‍රම ඔක්කොම අපි දැන් ක්‍රියාත්මක කරන්න යෝජනා කරගෙන යනවා වැඩ කරගෙන යනවා.
ඔව් පුළුවන් තරම් ඉක්මනින් මැතිතුමා ඒ වැඩ කටයුතු පටන් ගන්න ඕන. මොකද එහෙම නැත්නම් මේ මරණ සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙනවා. වකුගඩු රෝගයට ගොදුරු වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම තමුන්නාංශයටත් මම කිව්වා පුද්ගලිකවත් අර ආරෝ ප්ලාන්ටස් වගේ අපි ඉන්න කාලේ 18ක් ස්ථාපිත කරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එකක් උදාහරණයක් හැටියට කියන්නේ පදවිය කොන් කැටියාව කියන ගම්මානේ අපි ආරෝ ප්ලාන්ට් එක අයිකරාට පස්සේ ඉඳලාට පස්සේ ඒ ගමෙන් අපි සමීක්ෂණයක් කරා වකුගඩු රෝගීන් 65% විතර ඉන්න ගම්මානියක් වැඩියෙන්ම උතුරු මැද පළාතේ. ඒ ගමේ අයගේ දැන් අර පිරිසුදු වතුර පොණ්ඩ වුණාට පස්සේ රෝග වැළඳීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම රෝගයට බෙහෙත් ගන්න යන ප්‍රමාණය වෛද්‍ය ප්‍රතිකාර ගන්න ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා.
ඔබට මාතාව විනාඩි දෙකක් වෙනවා.
ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාට ඉල්ලා සිටිනවා මේ ජල සම්පාදන ක්‍රමේ මම හිතන්නේ මේ කොච්චර කාලෙකින් අරුව ඔබතුමා ඉවර කරන්න පුළුවන්ද? ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්ද?
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ මහා පරිමාණ යෝජනා ක්‍රම හැම දෙයක්ම 2020 වෙනකොට සම්පූර්ණ කරන්නයි
අදහස් කරන්නේ. ඒක 2020 කියන්නේ තව කාලයක් තියෙනවා. අවුරුදු 3-4ක් තියෙනවා. 3ක් තියෙනවා කියමුකෝ අපි. එතකොට ඒ කාලය තුල මේක ගොදුරු වෙන සංඛ්‍යාව වැඩි. ඒ නිසා අඩුම ගානේ වැඩියෙන් මේ රෝගය වැළඳන වකුගඩු රෝගයට ගොදුරු වෙන ගම් ප්‍රදේශ හොයලා තමුනාසාර ආරෝ ප්ලාන්ටස් ටියක් හරි ඒ වතුර පිරිසිදු කිරීමේ තෝරාගත්ත ගම්මානවලට. මෙහෙ විතරනේ මම දන්නවා අද බොරාගල දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුරුණෑගල ප්‍රදේශයක ඒ පැත්තේ වවුනියාව මන්නාරම් ප්‍රදේශවලටත් මේ 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 වකුගඩු රෝගේ පැතිරලා යනවා. ඉතින් ප්‍රධානම දේ ඔබතුමාට තියෙන විශාල වගකීමක්. සෞඛ්‍ය අමාත්‍යතුමාට වැඩි දියෙන ඔබතුමාට වගකීමක් පිරිසුදු ජලය ලබා දීම. ඒකයි වෛද්‍යවරු කිව්ව පිරිසුදු ජලය ලබා දුන්න තරමට මේ වකුගඩු රෝගය හැදීම වැළඳීම අඩු වෙනවා කියලා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු විශේෂයෙන්ම කරන්න කියලා ඉල්ලා සිටිනවා.
අවසාන කරන්න කරමතුම.
ඒ වගේම මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් ඉක්මනින් අද මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් එක්ක ගුටි කාපු වැට කාපු මන්ත්‍රීවරයෙක් හැටේ පුළුවන් තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණ තියලා මේක අවසන් කරන්න කියලා මැතිතුමාම ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ඔනරබල් අබ්දුල්ලා මහරූෆ්. You have 3 minutes.
ගෞරව தலைமைதாங்க உறுப்பினர்களே, உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இன்று 3 அமைச்சுகள் மீதான விவாதத்திலே எனக்கு சந்தர்ப்பத்தை குறைத்திருக்கின்ற காரணத்தினால் கூடுதலாக கூறாவிட்டாலும், 69 ஆண்டு தேர்தல் முறைமைக்கு செல்கின்ற போது 21 சபைகளை கொண்ட திருவண்ணாமலை மாவட்டம் 13 சபைகளை வைத்து எமது மாவட்ட மக்களுடைய விகிதாசாரத்தை புறந்தள்ளிவிட்டு 72-78 ஆண்டு கான்ஸ்டியூஷனுக்கு பிறகு ஏற்பட்ட தேர்தல் மாற்றங்கள் கூட 41.7% ஆகின்ற முஸ்லீம்களுக்கு 39 ஆசனங்களையும், 31.38% ஆகின்ற தமிழ் மக்களுக்கு 34 ஆசனங்களையும், 26.38% வாழ்கின்ற பெரும்பான்மை மக்களுக்கு 63 ஆசனங்களையும், அதாவது 136 தெரிவு உறுப்பினர்களையும் 39 போனஸ் ஆசனங்களையும் மிக கேவலமான முறையில் எமது மாவட்டத்திலே ஈபிரித்து அளிக்கப்பட்டிருக்கின்றது. அது மட்டுமல்லாமல் இந்த இங்கு இருக்கின்ற மஹிந்த ராஜபக்ச அவர்களுடைய அணியினர் ஏன் இவ்வளவு வேகமாக இந்த தேர்தலை நடத்த வேண்டும் என்று கேட்கின்றார்கள் என்றால், கொழும்பு மாவட்டத்தை கூட 41 வட்டாரத்திலே 25 மல்டியாக பிரகடனப்படுத்தியிருக்கின்றார்கள். இதன் மூலமாக தங்களுக்கு சாதகமான சூழல்களை உருவாக்கிவிட்டு தேர்தலை அவசரமாக நடத்த வேண்டும் என்று அவதிப்படுகின்றார்கள். இந்த நிலைமையிலே எங்களுடைய இந்த இளம் நிர்ணயத்துக்காக வந்த அசோக பிரிஸ் அவர்களும் லால் ரட்னாக் அவர்களும் எங்களுக்கு மிக வாக்குறுதி அளித்திருக்கின்றார்கள். உங்களுடைய பாதிப்புகளை இனவிதாசாரத்தை கவனத்தில் செலுத்தாமல் உங்களுடைய எல்லைப்பிரிப்புகள் நடந்திருக்கின்றது, இதற்கான நியாயத்தை நாங்கள் பெற்றுத் தருவோம்
என்று
கௌரவ ஜனாதிபதி அவர்களும் கௌரவ பிரதம மந்திரி அவர்களும் எங்களுடைய கௌரவ உள்ளூராட்சி மாகாண சபையில் அமைச்சர் பைசல் முஸ்தபா அவர்களும் எங்களுடைய பிரச்சனையை ஏற்றுக்கொண்டிருக்கிறார்கள். அவர்களுடைய தலைமையிலே எங்கள் மக்களுடைய குறிப்பாக மாவட்டத்தில் மட்டுமல்ல கிழக்கு மாகாணத்திலே எங்களுடைய பிரதிநிதித்துவங்கள் மிக மோசமான முறையிலே பாதிக்கப்பட்டிருக்கின்றது. இந்த நேரத்திலே என்னுடைய நேரத்தை சுருக்கியிருக்கின்றதன் காரணமாக நாங்கள் மிக தெளிவாக இந்த எங்களுடைய மாவட்டத்திற்கு 7 புதிய பிரதேச சபைகளை குறிஞ்சக்கேணி, தோப்பூர், புல்மோட்டை, முள்ளிப்பத்தானை, குடாக்கரை போன்ற புதிய சபைகளை, அதே போன்று எங்களுடைய திருமலை மாவட்ட திருவண்ணாமலை வடகிழக்கு இணைந்திருந்த போதும் தனியாக பிரிந்த போதும் அது நகரமாக தலைநகரமாக இருக்கின்றது. அதை முனிசிபலாக மாற்ற வேண்டும் என்பதோடு கந்தராய் பிரதேசபையை நகரசபையாகவும் தர முயற்சி, மூது பிரதேசபை நகரசபையாக தர முயற்சுவதோடு எங்களுடைய பிரதேச செயலாளர் சேவைக்கான சேவை பிரமாணம் சந்திரிக்கா அம்மையார் அவருடைய காலத்திலிருந்து திருத்தப்பட்டாலும் அதை இன்னும் நடைமுறைப்படாத காரணமாக இப்பொழுது கலைக்கப்பட்ட பிரதேச சபைகளிலே இருக்கின்ற செயலாளர்கள் மிக மோசமான முறையிலே பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அவரை உள்வாங்குவதற்கான ஒரு சேவை பிரமாணத்தை, அதாவது அவருடைய பிரமாணத்தை சாதிக்க வேண்டும் என்று கேட்பதோடு எங்களுடைய இங்கு நான் சமர்ப்பிக்கின்ற கோரிக்கைகளை என்னுடைய ஹேண்ட் ஷாட்ல இணைத்துக் கொள்ளுமாறு வேண்டி அன்பாக முடித்துக் கொள்கின்றேன். நன்றி.
சுனில் ஹதின்னத்து மந்திரித்தமா அபத்துமாறு வினாடி விசாய்.
கரு சபாபத்துமணி, මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ජල සම්පාදන මණ්ඩලයේ යටතේ ජල සම්පාදන අමාත්‍යතුමාගේ අමාත්‍යංශය දාලව යම් කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. මොකද ප්‍රධාන හේතුව දැන් පහුගිය දිනවල ඔබතුමාමයි කතායේදී පැහැදිලි කරා වගේ ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳව ලොකු සාකච්ඡාවක් මතු වුණා. හේතුවම මේ අයවැය යෝජනාවකවත් නැතුව නමුත් අයවැය ක්‍රියාවලිය ඇතුලේ තමයි මේ සාකච්ඡා මතු වුණේ. ඒකදී ඔබතුමාගේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච කාරණාව තමයි 30%කින් පමණ ජල ගාස්තු වැඩි කරනවා කියලා. නමුත් ඇත්තනම ගත්තොත් එහෙම ඔබතුමා දන්නවා දැනට ලංකාවේ 90%ක්ම ගෘහස්ත ජල පාරිභෝගිකයෝ තමයි ඉන්නේ. ඒ ගෘහස්ත ජල පාරිභෝගිකයින්ගෙන් ජල සම්බන්ධතා ප්‍රමාණය 2015 දෙසැම්බර් 31 වෙනකොට දැනට ලබා දිය තියෙනවා 19,89,631. මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි කාල වේලාව නිසා 1991 ජනවාරි වල 2005 2012 ඔක්තෝබර් වල සහ 2016 ඔබතුමාලා වැඩි කරන්න යෝජිත ජල ගාස්තු වල ස්වභාවය. ඒ අනුව බලනකොට ඉතා පැහැදිලි ඒකක 11යි 20යි අතරේ පරිහරණය කරන අයගේ මාසික සේවා ගාස්තුව රුපියල් 70ට තියෙන එක 11යි 20 අතර තියෙන මාසික සේවා ගාස්තුව 65යි ඒක ඔබතුමාලා 250ක් කරනවා. 21යි 25යි අතර තියෙන එක ඔබතුමාලා 70ට තියෙන එක 250ක් කරනවා. 26යි 30යි තියෙන එක දැනට තියෙන 52යි රුපියල් 52යි ඒක 400ක් කරනවා. එතකොට ඒක ඔබතුමාලා යෝජනා කරපු ක්‍රමය මම කියන්නේ. ඒකට අපි කතා කරමු ඒක හේතුව. එතකොට රුපියල් 52 තියෙන එක මාසික ස්ථාවර ගාස්තුව 400ක් වෙනකොට ඒක 130ක් නෙමෙයි. ඒක අපි කාටවත් බැලුව බැලමට පේනවා. ඊළඟට පරිහරණය කරන ප්‍රමාණය. පරිහරණය කරන ප්‍රමාණයත් ඒක 11යි 15යි අතර තියෙන එක රුපියල් 20 තියෙන එක පරිහරණ ගාස්තුව රුපියල් 26 කරනවා. ඒකක 16යි 20යි අතර 40 52 බවට පත් කරනවා. ඒකක 21යි 25යි අතර 58 75 බවට පත් කරනවා. රුපියල් 58 ඒකක ප්‍රමාණයට මම මේ ප්‍රමාණය කියන්නේ මේක තමයි සාමාන්‍ය ජනතාව වැඩිපුරම පරිහරණය කරන ප්‍රමාණය. දැන් ඔබතුමාලගේ මේ චක්‍රලේඛය අනුව හොඳට පේනවා වැඩිපුරම ගාස්තු වැඩි කිරීම කළා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට. වැඩි කරන්න යෝජනා කළා තියෙනවා. එහෙම ඔබතුමාලට කරන්න සිද්ධ වෙන්නේ ඇයි? ජල සම්පාදන මණ්ඩලයට ඔබතුමාගේ අමාත්‍යංශයට මේ ජල සැපයුමෙන් ආදායම අඩුයි කියන එක. වියදම වැඩි කියන එක. ණය වැඩි කියන එක. ඔක තමයි මූලික තර්කය. ඔබතුමාලගේ තර්කය තමයි ණය වැඩි වියදම වැඩි. හැබැයි ඔබතුමා දන්නවා අමුද්‍රව්‍යයක් නොමිල ලැබෙන ලොකුම ව්‍යාපාරය ඕක. දැන් ඔබතුමාගේ ජල සම්පාදනයේට ලැබෙන අමුද්‍රව්‍යය ජලය. ලෝකයේ නිෂ්පාදනයකට නොමිලේ අමුද්‍රව්‍ය ලැබෙන ජලය. දැන් ඔබතුමාට ජලය මිලදී ගන්න ගාස්තුවක් කියන්නේ නැහැ. ජලය මිලදී ගැනීමේ ගාස්තුවක් කියන්නේ නැහැ. ඒ නිසා ඉතාල පැහැදිලි
රුපියල් 48ක් වැය වෙනවා. නමුත් අපි ලබා දෙන්නේ රුපියල් 16ට වඩා අඩු ගානකට. ඒකයි ප්‍රශ්නේ. පිරිපහදු කරන්නත් අපිට රසායන ද්‍රව්‍ය ඕනේ. ඒ වගේම මේ විදුලි බලයට ගාස්තුව ඕනේ. ඉතින් අනිත් එක අනිත් නඩත්තු සඳහා වුණ ගාස්තු ඔක්කොම එකතු කරාම ඒකේට රුපියල් 48ක් ඕනේ.
ආ මං ඒක තමයි. බලමු අපි මේ 48 හැදෙන්නේ කොහොමද කියලා. ඒකේට මේ ගඟේ ගලන ජලය වතුර එකතු කලටුවාවට එකතු වෙන ජලය බොන ජලයේ බවට පත් වෙන්න රුපියල් 48ක් කියන්නේ කොතනින්ද කියලා හරියට ගණන් හදාගත්තොත් ගරු ඇමතුමා මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන්. මම ඒකට හොඳ උදාහරණ ගන්න ඔබතුමාගේ 2015 අවුරුද්දේ ආදායම. ජල සම්පාදන මණ්ඩලයේ 2015 ආදායම මිලියන 19,584යි. දල ලාභය මිලියන 7,269යි. දල ලාභය මිලියන 7,269යි. ශුද්ධ මෙහෙයුම් ආදායම මිලියන 1,209යි. හැබැයි අවසානයේ ශුද්ධ මෙහෙයුම් ලාභ අලාභ ගණන් හදනකොට ඔබතුමාලා මිලියන 100ක් අලාභයි. දල ලාභයක් තියෙනවා මිලියන 7,269ක. නෑ මං කියන්නේ මේ 2015 කලින් අවුරුද්දවත් එහෙම තමයි. හේතුව මොකද? හේතුව තමයි මෙතන වැදගත්ම දේ ගරු සභාපතිතුමනි දල ලාභය මිලියන 7,200ක් වෙනකොට පරිපාලන වියදම් මිලියන 8,571යි. ලාභයට වඩා වැඩි පරිපාලන වියදම්. ඔබතුමන් මම අවධාරණය කරනවා 2015 අවුරුද්දේ ආදායම පහුගිය අවුරුද්දට සාපේක්ෂව 105%කින් වර්ධනය වුණාට ඔබතුමාලගේ විකුණුම් පිරිවැය 109%කින් වර්ධනය වෙලා තියෙනවා. මේ ඒකට හේතුව තමයි වෙන මොකක්වත් නෙමෙයි ඔබතුමාලා ඉතා විශාල වශයෙන් මේ නඩත්තු වියදම් පරිපාලන වියදම් ඒවා ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව වෙනවා කර නෙමෙයි ඔබතුමාගේ විතරක් නෙමෙයි කාලයක් තිස්සේ මේකට එකතු කරන විශාල පරිමාණ වශයෙන් එකතු කරන පිරිස් එකතු කිරීම. දැන් ඔබතුමා මේ කතාව විදිච්චුවා මේක බලපෑම් තියෙනවා බාධාවල් තියෙනවා තව එකතු කරගන්න කියලා. බාණ්ඩාගාරිනු. ඉතින් මෙන්න මේ එකතු කරගත්ත පිරිස් හරියට කළමනාකරණය කරලා රටේ ජනතාවට සාධාරණ මිලකට මේ නොමිල ලැබෙන ජලය ඔබතුමා කියන වගේ බොන තත්ත්වයට පත් කරලා දෙන්න වැඩපිළිවෙලක් නැත්තේයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒකට හේතුව මම කියන්නම් හේතු ගණනාවක් තියෙනවා. ඔබතුමාලා විශාල වශයෙන් ණය අරගෙන තියෙනවා. දේශීය බැංකු වලින් ගත්ත ණය තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. ඒ විතරක් නෙමෙයි ඔබතුමාලා විශාල වශයෙන් පිරිස් එකතු කරගත්තත් නැවත කොන්ත්‍රාත් වලට තමයි වැඩ බාර දීලා තියෙන්නේ. උදාහරණයක් ලෙස 2015 වෘද්දේ මිලියන 136ක වියදම් දරලා තියෙනවා මේ විවිධ ශ්‍රේණි වල විශේෂයෙන් කම්කරු ශ්‍රේණි වල බඳවා ගැනීම සිදු කළත් ඒ ශ්‍රේණියේ කම්කරුවන් 170ක අතිරික්තයක් ඉඳද්දී නව සම්බන්ධතා ලබා දීමට සහ අලුත් වැඩියා කඩදෙදුවෙන් නිලධාරින් යොදවා ගන්න කොන්ත්‍රාත් දීලා තියෙනවා මිලියන 136ක. ඒ වගේම තමයි කාර්ය මණ්ඩල වල වියදම් 2014ට සාපේක්ෂව 2015 අවුරුද්දේදී මිලියන 3468කින් ඒ කියන්නේ එක අවුරුද්දක් ඇතුළත 2014ට වඩා 2015දී මේ ගත වෙච්ච ඔබතුමාලගේ අවුරුදු මේ ඇතුළත කාලෙදී මිලියන 3468කින් 145කින් වැඩි වෙලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි ඔබතුමා තව 508ක් ගත්තේ. මේ 508ක් බඳවගෙන තියෙනවා. මම ඔබතුමාන් අහන එක දෙයයි බහුවිධ නිපුණතා පුහුණු සේවකයන් හැටියට මේ බඳවගත 508 සම්බන්ධයෙන් ඔබතුමා දන්න බඳවගත ආකාරය. දැන්වීම් පළකිරීමක් නැහැ. සුසුකම් හා බැලීමක් නැහැ. මම ඔබතුමාන් අහන භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න ඔබතුමාලා දැන් මේ 508 දෙනා ස්ථිර කරලා තියෙනවා. ඔබතුමා දැන් මේ තරම් දැන් මේ මිනිස්සු පිට පටවන්න හදන්නේ මේකේ බර. සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ බැලු බැලුමට අපි වතුර බොනෝ අපි ගෙවන්න ඕන. දැන් ඔබතුමා කියන තර්කය අනුව ගත්තොත් මේ ගන්න වතුර අපි සකස් කරලා මිනිසුන්ට බොන තත්ත්වයට පත් කරන්න ලොකු වියදමක් දරනවා. ඔබ එකපාර කිව්වම හරි පේන එක විදිහකට. හැබැයි මේ වියදම හැදෙන්නේ කොහෙන්ද? ගත්ත ණයවල පොලී ගෙවීමේ දේශපාලන හේතු මත දේශපාලන උමනාවන්ට පැටවු ගහන අවුරුද්දෙන් අවුරුද්ද පිරිස් බඳවා ගැනීම. ඒ බඳවාගත්ත පිරිස් එහෙමම ඉඳද්දී කොන්ත්‍රාත් වලට වැඩ බාර දීමෙන් මේක මේ මහා යාන්ත්‍රණයක් නෙමෙයි. බටට ගෙලන්න තියෙන්නේ. ඒ පිරිපහදු කඩයුතු කරන්න තියෙන්නේ. නොමිල වතුරට ගෙනවා. නොමිල එන වතුර ටික තමයි ඔබතුමාලා මේ ජනතාවට බෙදා දෙන්න තියෙන්නේ. ඒ ක්‍රියාවලිය හැබැයි කරන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මම ඔබතුමාට අහනවා ඉතා පැහැදිලිව. ඒක හරි බරපතල තත්ත්වයක්. මේක මීට කලින් කරපු දේවල් කියලා අපිට හොදගන්න බෑ. හොදගන්න බැරි මොකද මීට කලින් කරපු වැරදි නොකරන්න තමයි මේ ආණ්ඩුපත් වෙලා තියෙන්නේ. මේ බඳවා ගැනීම කරනකොට සභාපතිතුමා කියනවා කෝප්කාරක සභාවට ඇවිල්ලා කිව්වේ එහෙමයි. මේ අමාත්‍යංශයට ආපු ඉල්ලුම් පත්‍ර වලින් තමයි aran තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ ඕනම ජනතාවකට ආයතනයට යන්න පුළුවන් අමාත්‍යංශ ඉල්ලුම් පත්‍ර දැම්මම. හැබැයි හොයලා බලනකොට කොහොමද එන්නේ ඒවා? මොකද්ද මේ ක්‍රමවේදී? අපි කියන්නේ ප්‍රධාන ප්‍රශ්නේ 2015 අප්‍රේල් ඉඳලා මේ වෙනකම් බඳවගත්ත මේ 508 දෙනා භාණ්ඩාගාර අනුමැතිකින් තොරව තමයි ඒ කාර්ය මණ්ඩලයට බඳවා ගැනීම කළ තියෙන්නේ. මේවා තමයි පරිපාලන වියදම් වැඩි වෙන්න 2014 සහ 2015 අතරේ 125ක් 145ක් සමා වෙන්න වැඩි වෙන්න බලපාපු ඒ ප්‍රධාන හේතු. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. සමස්ත වියදමෙන් පරිපාලන වියදම් මේ ජාතික වියදම් 145කින් වැඩි වෙලා තියෙන එක නිසා. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඊළඟට මම අර කලින් කිව්වා වගේ බඳවාගෙන කාර්ය මණ්ඩලයක් ඉඳද්දී ඔබතුමාගේ ජල සම්පාදන මණ්ඩලයේ විවිධ කටයුතු පෞද්ගලිකව දීලා තියෙනවා කොන්ත්‍රාත් වැඩවලට. කොන්ත්‍රාත් කරුවන්ට දීලා තියෙනවා. එහෙම දී 2015 අවුරුදු විතරක් කෝටි 13ක් මිලියන 136.7ක් ඔබතුමාලා කොන්ත්‍රාත් දීලා තියෙනවා. ඉතින් බඳවා ගත්තනම් සේවකයෝ කොන්ත්‍රාත් දෙන්නේ මොකටද? ඊළඟට දින 180 සම්පූර්ණ කරපුවා මීට කලින් මම මේ පාර්ලිමේන්තුව ඔබතුමාට ප්‍රශ්නයක් ඇහුවා. ඔබ මේ ආදේශක කම්කරුවන් හැටියට බඳවගෙන ස්ථිර කරන්න ඉන්න එහෙමම ඉන්නවා. එහෙම ඉඳද්දි තමයි තව අලුතෙන් පිරිස් ඔබතුමාගේ යටතේ ස්ථිර සේවයට බඳවගෙන තියෙන්නේ. ඒකට භාණ්ඩාගාර නිසි අනුමැතියක් දීලා නැහැ. භාණ්ඩාගාර අනුමැතියක් නැතුව ඒ ඔබතුමා බාධාව කියන නෝක. ඒක බාධාවක් තමයි. ඒක බාධාවක් විය යුතුයි ගරු එමතුමා. මොකද හේතුව එහෙම නැත්නම් හිතන දේශපාලඥින්ට ඕන විදියට ලැයිස්තුදාලා මිනිසු පිරේ වඩවස මේ ආයතනවල ඒකේ බර යන්නේ අන්න නැවත ජල සම්පාදනයේදී ජනතාවට විදුලි බිලේ ඒ විදුලිය පරිහරණය කරන ජනතාවට ඒක ඒක නිසා ඒක මීට වඩා විධිමත් විය යුතුයි ක්‍රමවත් විය යුතුයි කියන එක තමයි මේකෙදී අපි අවධාරණය කරන්නේ ඊළඟට මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂ ප්‍රශ්නයක් දැන් ඔබතුමාලා මේ වියදම් මේ පිරිවැය ගැන ඔබතුමා කිව්වා ජල ඒකකයක් හදන්න යන වියදම වැඩි වෙන විදිය මම ඔබතුමාට කියන්නම් ඒකේ තවත් හේතු කිහිපයක් තියෙනවා ඔබතුමාලා කන්ද කැටිය ජල සම්පාදන ව්‍යාපෘතිය ඉංජිනේරු ඇස්තමේන්තුව තිබුණේ මිලියන 750යි කොන්ත්‍රාත්තුව දුන්නේ මිලියන 1662කට වැඩිවීම මිලියන 919යි 912යි වැඩිවීමේ ප්‍රතිශතය 121යි අම්පාර බෙදා හැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය මිලියන 3000යි ඉංජිනේරු ඇස්තමේන්තුව කොන්ත්‍රාත්තුව දුන්නේ මිලියන 6848කට වැඩිවීම එකට එකක් මිලියන 3848යි වැඩිවීමේ ප්‍රතිශතය 128යි බිල්ගම්මු ජල සම්පාදන ව්‍යාපෘතිය ඉංජිනේරු ඇස්තමේන්තුව මිලියන 1000යි ඔබතුමාලා කොන්ත්‍රාත්තුව දුන්නේ මිලියන 3113යි වැඩිවීම මිලියන 2113ක් කොළඹ නැගෙනහිර නගර ව්‍යාපෘතියේ පැකේජ් 3 මිලියන 4000යි ඔබතුමාලා දුන්නේ මිලියන 10000ට වැඩිවීම 151ක් මිලියන 6049යි කොළඹ නැගෙනහිර නගර ව්‍යාපෘතියේ පැකේජ් 1 මිලියන 3000යි ඉංජිනේරු ඇස්තමේන්තුව ඔබතුමාලා කොන්ත්‍රාත්තුව දුන්නා කොන්ත්‍රාත්තු ඇස්තමේන්තුව මිලියන 5170යි ඉතින් මේක තමයි ගත්තේ ඉතින් මට මොකද්ද එතකොට මේ ඉංජිනේරුවෝ කවුද මේ ව්‍යාපෘතිය වල ඉංජිනේරු ඇස්තමේන්තුව වගේ දෙගුණයක් කොන්ත්‍රාත්තු වලින් පිරිනමන්න කොන්ත්‍රාත්තු ඇස්තමේන්තුවද හරි ඉංජිනේරු ඇස්තමේන්තුවද හරි දැන් ඔබතුමා කියන අර මූලික තර්ක පිළිගන්න පුළුවන් ඒක සාධාරණ විදියට ජලය පිරිපහදු කරලා සකස් කරලා දෙන්න මෙච්චර වියදමක් යනවා ඒක නිසා තමයි මේ බිල වැඩි වෙන්නේ කියලා ඉතින් ඒක එහෙනම් ඒකේ ඇස්තමේන්තුව හදන්නේ අපේ රට ඉංජිනේරුවනේ එතන ඉංජිනේරු ඇස්තමේන්තුව වගේ දෙගුණයකට කොන්ත්‍රාත්තුවට කොන්ත්‍රාත්කරුවන් ඇස්තමේන්තුවට දෙන්න මොකද්ද මේකින් හරි එක ඉතා පැහැදිලි මේවා දේශීය බැංකු වලින් ගත්ත ණය ඒ ණය වෙනුවෙන් වෙළඳපොළ පොලි අනුපාතේ පදනම් කරගෙන මේ ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා ඒ ණය වලයි බරයි ඒ පොලියේ බරයි මෙන්න මේ කොන්ත්‍රාත්වල බරයි ගෙවන්න වෙන්නේ වැඩි කරන ජල බිලේ වැඩි කරන ජල බිලේ ඒ ජල පාරිභෝගිකයකට තමයි මේක ගෙවන්න සිද්ධ වෙන්නේ මේක තමයි බරපතලම කාරණාව ඒ විතරක් නෙමෙයි 2000 ඔබතුමාලා මේ යම් මේ ජල සම්පාදන මණ්ඩලෙ තව ඉස්සරහට යන්න බෑ ඇත්තටම මේ ගානෙන් ඔබතුමාලා බේරිලා ඉන්නේ 2014 දෙසැම්බර් 31 වෙනකොට විදේශ ආධාර ව්‍යාපෘති ණය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලෙ ගෙවන්න තිබුණා භාණ්ඩාගාරයට පියවන්න තිබුණා මිලියන 42770 මිලියන 42758ක් ඒක භාණ්ඩාගාරේ මොකද කරේ ගවර්න්මන්ට් ඉක්විටියක් බවට පත් කරා ඒක භාණ්ඩාගාරේ බාරගත්තා ඒක ඒක නිසා තමයි ඔබතුමාලා මේ මට්ටමින් ඉන්නේ ඊළඟට ඔබතුමාලට 2014 පුලුවන්කම ලැබුණා ඒ වෙලාවේදී භාණ්ඩාගාර බැඳුම් කර අරගෙන ඒ බැඳුම් කරවල යම් ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න
ඔබතුමාට තව විනාඩි 5ක් තියෙනවා
ඔව් ඒක නිසා තමයි මේ ගානට බේරුණේ හැබැයි යෝජනාවක් තියෙනවා ඔබතුමා දන්න මේක කරන්න පුළුවන් දේ මොකද්ද කියලා මේකේ උත්තරේ ගරු ඇමතුමා මේ ජල ගාස්තු වැඩි කරන එක නෙමෙයි මේ වෙනකොට ඔබතුමා දන්න 2015 අවුරුද්දේදී ආදායම් නොලබන ජල ප්‍රතිශතය ජල සම්පාදන මණ්ඩලයට ආදායම් නොලබන ලංකාවේ සමස්ත ජල ප්‍රතිශතය 127ක් තියෙනවා ආදායමක් ජල සම්පාදන මණ්ඩලේ එන්නේ නැතුව ජලය ජල සම්පාදන මණ්ඩලේ ජල සම්බන්ධ ආහාර දීපුවා ඒක ඔබතුමා දන්නවා කොළඹ නගරේදී 146ක් කොළඹ නගරේ 146ක් තියෙනවා ආදායමක් උපයන්නේ නැති ජල සම්බන්ධතා මෙන්න මේ ආදායමක් උපයන්නේ නැති ජල සම්බන්ධතා වලින් එහෙම නැත්නම් ජලය අපතේ යන්නේ වගේ 101ක් අඩු කරෝති 101ක් අඩු කරෝතින් ඒ අඩු කරන එක නිසා ඔබතුමාලට ලැබෙනවා මිලියන 284ක් මේ 130කින් 400කින් හැම කෙනාටම මිල වැඩි කරගෙන මේ උත්තරේ හොයන්න ඕන ඔබතුමාලා මේක කොහොමද ආදායම් නොලබන ජලය මේ 127න් රටේම ආදායමක් උපයන ජල සම්පාදන මණ්ඩලේ ඒක 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 පාරිභෝගිකයෝ භුක්ති විඳිනවා නම් මිලක් ගෙවන එක සාධාරණයි කොළඹ නගරේ අපි දන්නා මේ වැඩිම ප්‍රමාණය පරිහරණය කරන්නේ ව්‍යාපාරික ස්ථාන ඒ වැඩිම පංගුවක් ජනතාව ඉන්න පුළුවන්. නමුත් ඒකෙන් වැඩිම ප්‍රමාණයක් පරිභෝජනය කරන කොටස් ගත්තොත් ව්‍යාපාරික ස්ථාන. ඔබතුමා පිළිගන්නවද? සමහර හෝටල් තියෙන රුපියල් 500 ජල බිල කිවන. සමහර හෝටල් තියෙන රුපියල් 500 ජල බිල කිවන. ගෙදරකවත් එහෙම වෙන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. ඒක ඒ ජල ගාස්තු නොගෙවන ජල සම්බන්ධතාවයන් තියෙනවා 146ක් කොළඹ නගරේ විතරයි. ඔබතුමාලා ඒකෙන් 101ක් ගත්තොත් එහෙම කෝටි 28ක් ඔබතුමාලට ආදායම වෙනවා. ඉතින් ඒකට මොකද්ද තියෙන ක්‍රමවේදී? අපි අහන්නේ අන්නේ ක්‍රමවේදය ශක්තිමත් කරගන්න මොකද්ද හදාගෙන තියෙන වැඩපිළිවෙල? ඔබතුමාලා යෝජනා කරන්නේ මොකක්ද? ආයි 2015 2025ටත් අපේක්ෂිත ණය දේශීය විදේශීය ණය ප්‍රමාණයක් තියෙන ඔබතුමාලට. ඒ ණය ඒ කාල පරිච්ඡේදයේද ඔබතුමාලා ණය ගත්තොත් එහෙම ඒ ණය වලට ගෙවන්න වෙන පොලිය ඔබතුමාලා අස්තමේන්තු වල තියෙන ණය ගත්තොත් පොලිය ගෙවන්න වෙනවා මිලියන 3,26,098ක්. ඒකෙන් ඔබතුමාලා දෙන්න බලාපොරොත්තු වෙන ජල සම්බන්ධතා ප්‍රමාණය තියෙන ඔබතුමාලගේ වාර්තා අනුව ජල සම්බන්ධතා ප්‍රමාණය 6,61,000යි. එක ජල සම්බන්ධතාවයකට එතකොට යනවා ගරු සභාපතිතුමනි 4,93,000ක්. මේ මේ ණය අරගෙන මේ දෙන්න හදන ජල සම්බන්ධතා ප්‍රමාණය දෙන ඇස්තමේන්තු අර කොන්ත්‍රාත් ඇස්තමේන්තු 100%ක් වැඩි කරලා හදන ඇස්තමේන්තු අනුව එක ජල සම්බන්ධතාවයක් දෙන්න යනවා 4,93,000ක්. හැබැයි ඔබතුමා දන්න ඔබතුමාගේ අනිත් තම කොටස ප්‍රජා ජල ව්‍යාපෘති. ඒ ප්‍රජා ජල ව්‍යාපෘති ගම්මට්ටමින් හරියට සකස් කරොත් එහෙම මෙච්චර දුර එලන්න ඕනේ නැහැ බටේ. මේ බට එලන්නේ පොළොව යටින් නිසා මේකේ කොමිස් ගහන්නේ කොහොමද කියලා කාටවත් පේන්නේ නැහැ කරු සභාපතිතුමනි. ඒක නිසා මේක ඉංජිනේරු ඇස්තමේන්තු කොන්ත්‍රාත් ඇස්තමේන්තු වලින් විශාල මුදල් ප්‍රමාණයක් හොරපාර යනවා. ජලපාරේ නෙමෙයි යන්නේ හොරපාර යන්නේ.
තව විනාඩියක් ඔබතුමාට.
මම අවසන් කරනවා. අන්නේ ඒ හොරපාර යන ක්‍රමය නවත්වන්න ඕන. ඒක නැවැත්වුවොත් ඔබතුමාලට මේක මේ ජල ගාස්තු වැඩි කරන්න ඕන වෙන්නේ නැහැ. ණය ගන්න ඕන වෙන්නේ නැහැ මේ තරම්. එහෙනම් මම යෝජනා කිහිපයක් ඔබතුමාට ඉදිරිපත් කරනවා. පුළුවන් නම් විශේෂයෙන් ප්‍රධාන එක තමයි මෙන්න මේ ආදායම් නොලබන ජල ප්‍රතිශතය නිශ්චිතව හඳුනා ගන්න. ඒකට ජල සම්පාදන මණ්ඩලයේ වැඩපිළිවෙලක් හදන්න. ඊළඟට නීති විරෝධීව ජලය ලබා ගැනීම හඳුනාගෙන ඒක ක්‍රමවත් කරන්න ඕන. ඒ දෝෂ සහිත තියෙන නල කොච්චර ජලය අපතේ යනවද බලන්න. පොළව යටින් යන මේ වතුර ප්‍රමාණය දෝෂ සහිත නල පද්ධති මේ තාක්ෂණය දියුණුයි. හැබැයි ඔබතුමාලා තාම පරණ තාක්ෂණය පාවිච්චි කරන්නේ. අනුතරණ ජල කාන්දු වෙන තැන හඳුනා ගන්න ක්‍රමවේදයක් ඔබතුමාලට නැහැ. දෝෂ සහිත මනු කියවීම් තියෙන්නේ. මනු කියවන අය ඔබතුමා මාරු කරන්න ඕන. මනු කියවන අය එකම තැනට යනකොට තමයි අර ජල බිල රුපියල් 500ට ගෙවන හෝටල් හැදෙන්නේ. මේ ක්‍රමවේදයක් මේ ජල සම්පාදන මණ්ඩලයේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා මල අවසාන කන් මොහොතක් දෙන්න. හුඟක් දැන් මේ පාරිභෝගික වෙළඳ පොලේ තියෙනවා වතුර බෝතල්. වතුර බෝතල් කර්මාන්තය අද පවත්කරගෙන යන්නේ ජල බෝතල් කර්මාන්තය. ජලයේ බෝතල් කිරීමේ කර්මාන්තය පවත්කරගෙන යන්නේ සම්පූර්ණයෙන්ම පෞද්ගලිකංශය. ජල සම්පාදන මණ්ඩලය වගේ තැනකට බැරිද මෙවැනි දෙයක් පිළිබඳව රජයේ ප්‍රමිතියක් එක්ක රජයේ සහතිකයක් එක්ක රජයෙන් කරන කඩවුත්තක් හැටියට ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය නම් ඒක පටන් ගන්න පුළුවන්. එවැනි කර්ම ඒක ආදායම. ඒ සියල්ලම අවසානයේදී ජල ගාස්තුව ඍජු ක්‍රමයට ජනතාව මත පටවීමේ මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්.
ඒකට
මම යෝජනා කරමින් මට එකම එක කාරණාවක් තියෙනවා ඔබතුමාගේ විශේෂ අවස්ථාවේ ඇතුළු මට මේ නගර සභාවේ අපේ නාගරික රටවතු පිළිබඳ ඇමතුමාට ඉදිරිපත් කරන්න පළාත් පාලන ඇමතුමාගේ අවධානයට. පළාත් පාලන ඇමතුමා බර සාකච්ඡාවක් මෙන්න මේ බාස් පේජ් ප්ලේස් වල. මොකද මේ පළාත් පාලන ආයතනෙට ඉඩක් නැහැ ව්‍යාපෘති ගන්න කියලා කියනවා. නමුත් වරිපණං අංක 43 කුරුඳුවත්ත බාස් ප්‍රදේශ මේ බාස් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කොළඹ නගර සභාව නඩු කිව්වා. නඩුවෙන් දැන් ඉඩම නගර සභාවට අභියාචනා කරන නඩු අනුව ලැබිලා තියෙනවා. නමුත් ඒ ලැබිච්ච ඉඩම පවර ගන්න අධිකරණයෙන් ලැබිච්ච ඉඩම නීත්‍යානුකූලව බාර ගන්න නගර සභාව යන්නේ නැහැ. ඒකේ වටිනාකම 2013 තක්සේරු කළ තියෙනවා නාගරික තක්සේරු කරුම මිලියන 926ක් කියලා. රූට් 3යි පර්චස් 34.43ක් තියෙනවා. වරිපණං අංක 43 බාස් ප්‍රදේශ කොළඹ 7.
අවසන් කරන කර්මතුමා.
මේක මේ 900 ගාන දැන් බිලියන දැන් මේ මිලියන 926 නෙමෙයි මිලියන 1000 පැනලා තියෙන්නේ මේක. වටිනාකම මම ඔබතුමාට කියන පුළුවන් නම් ඔබතුමාට ධෛර්යය තියෙනවා නම් මේක ගිහිලා ගන්න.
බොහොම ස්තුතියි. ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5යි.
ගරු සභාපතිතුමනි අද අපේ රටේ සම්පූර්ණ සංවර්ධනයේට බොහොම බෙහෙවින්ම බලපාන අමාත්‍යාංශ තුනක වැසීෂයේ යටතේදී කතා කරන්න ලැබිලා තිබෙන්නේ ලැබිලා තියෙන කාලය අනුව කරුණු පමණයි කතා කරන්න වෙන්නේ මම පළමුවෙන් පළාත් පාලන පිළිබඳව අපේ ඇමතුමාලා තුන් දෙනාම ඉන්න හිට සම්මතක් කරන්නේ පළාත් පාලන ආයතන වලින් කෙරෙන සිදුවීම් වලදී පහුගිය වකවානු තුළ ඇත්ත වශයෙන්ම සිදුවුවේ පළාත් පාලන ආයතන වලින් සිදුවිය යුතු දේවල් නොවේ වෙනත් විවිධ දේශපාලන කරුණු උඩ එහෙ මෙහෙ දුවන එක පමණයි අද මට මතකයි ගරු ජනාධිපතිතුමා දා සෞඛ්‍ය ඇමතුමා හැටියට ඉන්න අවස්ථාවේ ඩෙන්ගු මර්ධනය පිළිබඳ එතුමාට චෝදනාවක් ආපුවම එතුමා කිව්වේ මේක කෙලින්ම පළාත් පාලන ආයතන වල තියෙන වැරද්දක් කියලා. එතනින් පටන් ගත්තාම මේ පළාත් පාලන ආයතන වල මහජනතාවට කළ යුතු සේවාවල් වැරදි මාර්ගයක තමයි ගොහින් තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන විදි තියෙනවා ක්‍රියාවල් තියෙනවා පළාත් පාලන ආයතන වල සිදු කරන්න මොනවද කියලා දන්නවා. මම මෙතන එකින් එක කියන්න අවශ්‍ය වන්නේ නැහැ. අද විශේෂයෙන් අපි ජීවත් වෙන ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ වගේ ප්‍රදේශවල ඉතාම ගැමි ප්‍රදේශ වුණත් මේ පළාත් පාලන ආයතනවල සොයා බැලිල්ල නැති නිසා ආවට ගියාට ඉදිකිරීම කරන නිසා කාණු පද්ධතිය හරියට නොමැති නිසා හැම දෙයක්ම නිසා ජීවත් වෙන්න අයගේ ඉතාම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගෙයක් හදාගෙන පොයිචස් 10ක් 15ක් ඉඩමක් ගත්ත කෙනෙක් බලාපොරොත්තු වන්නේ තමන් උපරිම ඒක ගේ හදාගෙන එතනට ඉන්න එයින් එහාට සේවාවල් සිද්ධ කරන්න වෙන්නේ ඇත්තටම නීති රීති පනවල. අද මේ අයවැයෙන් මේ දඩ මුදල් ගහන්න බෑ. ඒක වැරදි ක්‍රියාවලියක් මේ දැන් යන්නේ දඩ පනවන්න තියෙන වෙනත් ක්‍රමයකින් ඒක මිනිසුන් තෝරාගෙන තියෙන වැරදි විදිහට ඒ ක්‍රමයට හරි දඬුවම් ක්‍රමයක් නියම කරගෙන මේ කටයුත්ත ඉස්සරහට යන්න වෙනවා. පළාත් පාලන ආයතනවල මේ වෙලාව ඉතාම ලේසි. මොකද දැන් මේ පළාත් පාලන ආයතනවල දේශපාලන අතපෙවීම අඩුයි. දැන් නිලධාරී ඉන්නේ. ඉතින් ආයේ ඡන්ද තියලා දේශපාලඥයෝ මේකට පත් වුණාම ආයේ ඒගොල්ලෝ දඩා ඉභාගාතේ දුවනවා. ඊට කලින් මේක නිසි ක්‍රමවේදයන් වල නිසි මාර්ගවට අරන් තිබ්බොත් ගරු ඇමතුමා අඩුම තරමේ අපිට පුළුවන් වෙයි මහජනතාවට සේවාවක් කරන්න. ඔබතුමා දන්නවා අපට වැඩිය ලෝකේ හැවිදිච්ච කෙනෙක් මොන විදිහකටද පළාත් පාලන ලෝකේ පළාත් පාලන ආයතන වල නියෝජිතව ප්‍රධානින් තමයි ලෝකේ වැඩි පිළිගැනීමක් තියෙන්නේ. ටෝකියෝ නගරාධිපති කියන්නේ මහා පිළිගැනීමක් තියෙනවා. බොම්බේ නගරාධිපති කියන්නේ මහා පිළිගැනීමක් තියෙනවා. මම කියන්නේ රාජ්‍ය සභාව සභාපති කෙනෙක් වුණත් අද මෙතෙක් කල් කෙරුවේ කණු හිටෝන එක, යකඩ බම්බු හිටෝන එක, කොඩි දාන එක, එක්කෝ සරසිලි වලට යන එක, ඒ වගේ දේවල් මේ මන්ත්‍රීවරු කරේ පෝස්ටර් අලවන එක, එතනින් හැර ගත්තොත් තමගේ පාක්ෂිකයාට වැරදි දේවල් වලට පවා උදව් කරන එක. ඒ වයින් මුළු පළාතම ඒ තත්ත්වයටපත් වුණා. අද කුණු ප්‍රශ්නය, ඩෙංගු ප්‍රශ්නය, ජල ප්‍රශ්න, කාණු ප්‍රශ්න මේ සියල්ලම අද පළාත් පාලන ආයතන වග කියන්න ඕනේ. මේ වගකීම පැහැර හරින ආයතන වලට කුමක් හෝ ක්‍රමවේදයක් හදන්න වෙනවා. ඒ පළාත් පාලන ආයතන වෙනගේ සිද්ධිය. ඉතින් මම ඒ පිළිබඳව මතක් කරන්නේ ගරු ඇමතුමා අර හඳුන්නේ නැති මන්ත්‍රීතුමාගේ වගේ ඔබතුමා වෙන සාකච්ඡාවක ඉන්නේ. කරුණාකර මේ ගැන හොයලා බලන්න. මේ වැය ශීර්ෂය යටතේ නිසා මට වෙන ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ජලයේ ප්‍රශ්නය ගැන ගත්තත් පහුගිය පෑවිලි කාලය තුල සීමාව තුළ අපේ සුදස්සිනි වනාඩිපුලේ මන්ත්‍රීතුමිය දන්නවා අපේ ප්‍රදේශයේ කතරම් ගාමික ප්‍රදේශයක් වුණත් ජල හිඟයක් පැවතුණා. හැම ගමකම අපට දැනගන්න ලැබුණ අත්තනගලු ජල ව්‍යාපෘතියක් කියලා එකක් පටන් ගන්නවා කියලා මටත් අහන්න තියෙන අර චන්දසේන ඇමතුමා කිව්වා වගේ අපේ මේ ඇමතුමාගේ අත්තනගලු ව්‍යාපෘතිය කවද්දද අපට ලබා දෙන්නේ කියන එක අපිට විශේෂයෙන් දැනගන්න ඕනේ. මොකද මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නයිවල කියන ප්‍රදේශවලට මුළු මිනුවන්ගොඩටම අපිට කොළඹ ජල පද්ධතියෙන් වතුර ගන්න බෑ. ඒ ජල පද්ධතිය තමයි ගන්න වෙන්නේ. මම හිතන්නේ සුදස්සනි පරණපුල්ල ඇමතුමියත් ඒ ගැන බලාගෙන ඉන්නවා අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥවරියක් හැටියට. ඒක අපිට ඉතා කවද්ද දෙක කෙරෙන්නේ කියන එක, ඒක ආරම්භ කළාද කියන එක අපිට දැනගන්න තියෙනවා නම් හොඳයි.
තව විනාඩියක් වෙනවා ඔබතුමා.
බොහොම ස්තුතියි. ඊළඟට මට තිබෙන්නේ මෙගාපොල අපේ චම්පික රණෝක ඇමතුමා සහ අපේ රසන්ත අලගියවන් ඇමතුමාගෙන් අපි දැන් මිනුවන්ගොඩ කියන්නේ ගුවන් නගරයක්. ගුවන් නගරයක් හැටියට ඔබතුමා බස්නාහිර පළාතම එක නගරයක් හැටියට තමයි මහා නගරයක් හැටියට සකස් කරගෙන යන්නේ. ඒක තාම හොඳයි. අපි ඔබතුමාගේ වැඩසටහන් දුටුවා, කරගෙන යන වැඩ දැක්කා. ආණ්ඩු වෙනස් වෙන එක එක ආණ්ඩු වලින් විවිධ ක්‍රමවේදයන් ගිනිහින්ති වෙනවා. අපි ඒවා හොඳ දේවල් ඉස්සරහට අරන් යන්නත් ඕන. ඒ නිසා දැන් අපේ විශේෂ මිනුවන්ගොඩ නගරය කියන්නේ දූපතක් වගේ කුඹුරු ගානකින් මැදි වෙච්ච එකක්. අද ඒ කුඹුරු එකක්වත් අස්වාද්දන්නේ නැති ඒවා ගොඩබිම් බාඩ පත් වෙච්චා. මේ වෙද්දි ඒවා වෙනත් අය මේවා ගොඩ කරගන්න පුළුවන් කියලා අර අහිංසක මිනිස්සුන්ගේ සුළු ගණන් වලට ගන්නවා. අරගෙන තබාගෙන ඉන්නවා. මම කියන්නේ අපි සැලසුම් දීලා තියෙන අපේ මහනගර සංවර්ධන සැලසුම යටතේ ඉන්න අධ්‍යක්ෂකවතුමාලා පිරිසක් සහ ඒ කාර්යමණ්ඩලයේ පිරිසක් එකගෙන ගියාම අපි පෙන්නුවා. අපිට තබන්නේ තියෙන්නේ අපි මේවා සූදානම් වෙද්දී අපිට මේ ඉඩකඩන් ටිකක් නැතු යන්න පුළුවන්. ඒ නිසා කටුනායක ගුවන්තොටුපළේ ඉඳලා ආසන්නම ලංකාවේ පහෙන් තුනක්කට යන්න තියෙන මාර්ගය විනෝංගඩහරා මාර්ගය. එනිසා මේ මාර්ගයේ හරහා තියෙන ප්‍රධාන නගරය අපිට සංවර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය කඩිනමින් තිබෙනවා. අපි මේ മന്ത്രി ධූරයේ දරන 2020 වෙද්දී ඉවර වෙද්දී අපිට මේක කරන්න පුළුවන්. ඔබතුමාලගේ මේ අමාත්‍යංශ සල්ලි නැතුවත් පෞද්ගලික මට්ටමින් අපිට මේක ඉදිකර ගන්න ක්‍රමවේදවල් තිබෙනවා. අපිට තිබෙන්නේ මහා මාර්ග ටික ඇති කරලා දීලා මේ නීති රත් පද්ධතිය ඇති කරලා දීලා ඒ කටයුතු කරන එක. එනිසා මිනවංගොඩ නගරය සංවර්ධනය කරලා දෙනවාය කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කටුනායක ගුවන්තොටුපළට ආශ්‍රිතව තියෙන රාත්‍රියේ දවාලේ ගමන් කරන හැම කෙනෙකුටම සංචාරකීන්ට ආයෝජකීන්ට හැම කෙනෙකුටම ඉතාම පහසු නගරයක් බවට පත් වෙනවා. එනිසා මම මේ වැදගත් අමාත්‍යංශ තුන වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනේම මට මේ පණිවිඩය ලබා දෙන්නට ඕන. මම දන්නවා චම්බිකලන්ඩක ඇමතුමයි ලසන්ත අලගියන් ඇමතුමයි මේනුවෙන් වෙහෙසක් දරන විශාල වැඩසටහන් තියෙන ඉතාම හොඳ දර්ශනයක් තියෙනවා. ඉතින් මේක අපි ටිකක් කඩිනම් කරගෙන ඉස්සරහට යන්න ඉඩ ලබා දුන්නොත් අපේ තියෙන වෙහෙස අපි මේ වෙනුවෙන් මහන්සි වෙනවා. අපි මේකේ වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඉෂ්ට කරගන්න අපිට ඉඩ දෙන්න ඒක ඉතා ඉක්මනින් කරන්න සොයා බලන්න පිරිසක් පත් කරගන්න නිලධාරී පිරිසක් පත් කරගන්න මෙතන නිලධාරී පිරිස ඉන්නවා. ඒ නිසා ඒක පත් කරලා දුන්නොත් අපිට ඉතා ඉක්මනින් වෙන වෙන ක්‍රම වේදයන් මේක ඉදි කරගන්න පුළුවන් කියලා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තව එක වචනයක් කියනවා අපේ පළාත් පාලන ඇමතිතුමාට අපේ පළාත් පාලන ආයතන වලට වෙන්දේසි කරපු හැම ඉඩම් වලම ඉඩම් කෑලි තිබෙනවා. දැන් ඒවා වෙන වෙන අය ඒවා අයිති කරගෙන යනවා. මම දන්නා එක කාටද යටතේ තියෙන්නේ කියලා පළාත් පාලන ඇමතිතුමා ඉන්න මොහොතේ අපේ ප්‍රදේශවල දැන් ඉඩම් නැහැ විකුණන්න. නමුත් තියෙන ඉඩම් වල පොඩි පොඩි ඉඩම් ඒ ඉන්න අයගේ පහසුවත සඳහා ලබාගත් ඉඩම් තිබෙනවා. ඒ ඉඩම් ටික හොයලා බලලා ඒවා ලයිස්තුවක් ගත කරලා ඒවා කුමක් හෝ දේවල් වලට ඇතුළත් කරන්න අද මිනිසුන්ගේ ආදාහන කරන්න මිනිසුන්ගේ මේ විවිධ දේවල් වලට පොදු කටයුතු වලට තියෙන ඉඩකඩම් අද නැති වෙගෙන යනවා. ඒ නිසා ඒවා ආරක්ෂා කරන්න කියලා තිල්ලීමක් කරමින්
මේ කාලය
දුන්න එක
නිස්සුතුතාවක් වෙනවා. ඔබතු මා ඊළඟට ගරු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා විනාඩි 15 ඔබතුමාට.
උලාසන හොබන ගරු සභාපතිතුමනි ශීර්ෂාංක 155 162 166 311 332 ශීර්ෂයටතේ විවාදයට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ඉතාමත්ම වැදගත් අමාත්‍යංශ කිහිපයක් සම්බන්ධ කරන මේ අවස්ථාවේදී මේ අමාත්‍යංශවල කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න තමයි ගරු සභාපතිතුමනි මම බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අවුරුදු 30ක් 2009 වෙනකන් අවුරුදු 30ක් මේ රටේ ඉතාමත්ම භයානක යුද්ධයක් තිබ්බා. 2009 ප්‍රභාකරන් කියන මිනිමරුව ඝාතනයට ලක්ුණයින් පස්සේ තමයි මේ රටේ සංවර්ධන ක්‍රියාදාවලිය මුළුමනින්ම ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ. එතකන් හැමදාම අපි වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරේ රටේ ජාතික ආරක්ෂාවට ආරක්ෂක අමාත්‍යාංශයට. 2009න් පස්සේ යුද්ධය අවසන් වුණාන් පස්සේ යුද්ධයට වැය කරන මුදල් ප්‍රමාණය නිලධාරීන්ව අපිට රටේ සංවර්ධනයට යොමු කරගන්න පුළුවන්කම ලැබුණා. අපිට මතකයි එදා ප්‍රධාන අමාත්‍ය කාර්යාලය කොළඹ මේක ඉස්සරහා බෝම්බ මරාගෙන මැරෙන බෝම්බයක් තිබුණා. අද ඒ ස්ථානවල තිබ්බ රාජ්‍ය ආයතන ටික ඉවත් කරලා සංචාරකින්ට ඇවිල්ලා කොළඹ නගරයේ ජීවත් වෙන අවට ප්‍රදේශවල ජීවත් වෙන අයට ඇවිල්ලා ඉන්න පුළුවන් පරිසරයක් අද ඒ ප්‍රදේශවල නිර්මාණය වුණා. රේස් කෝස් එක තිබ්බ හැටි අපිට මතකයි. ඒ ප්‍රදේශය ඊළඟට ඩච් හොස්පිටල් එක මේ වගේ නගරයට අලංකාර කරන්න පුළුවන් පසුබිමක් පසු 2009න් පස්සේ ඇති වුණා. ඇවිදින මන්තිරිය ඇති වුණා. නගරයක් සංවර්ධනය කරනකොට ලෝකෙ පිළිගත් ක්‍රමවේදයන් ප්‍රමාණයක් තියෙනවා. ජනතාවගේ ශරීර සුවසාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන් අද දියුණු රටවල් පවා කටයුතු කරගෙන යනවා. ඇවිදින මන්තිරිය හැදුවා. මේ කාලේ ඇවිදින මන්තිරිය කඩන එක වෙනම කාරණාවක්. නමුත් ඒ වකවානුවේදී ඇවිදින මන්තිරිය හදලා ජනතාවට පහසුකම් සපයන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඒ කටයුතු කරද්දී අපි මතක් කරන්න ඕනි හමුදාව මැදිහත් වෙලා ඒ යුද්ධෙට වැය කරා වගේම ඔවුන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යෙදුවා. සමහර විට මැතිවරණ කාලෙදී මේ පිළිබඳව නොයෙක් මතවාද ගෙනාවා. හමුදා නිලධාරීන්ව කුණු අදින්න ගත්තයි කිව්වා. ඒ වගේ නොයෙකුත් මතවාද ඇති කරා. නමුත් ඒ අයගේ දායකත්වය රටේ සංවර්ධනයට ගත්තා. ඒකට අපි ගරු කරන්න ඕනේ නිලධාරීන්ට. එහෙම කරන්න පුළුවන්කම ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා අමාත්‍යංශ ලේකම්වරයා හැටියට කටයුතු කරද්දී ඔහුට දැක්මක් තිබුණා රටේ ඉදිරියට අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න ගරු සභාපතිතුමනි මෙව නඩත්තු කර ගැනීම මේ රජයේ වගකීමක් තියෙනවා. මේ නඩත්තු සිද්ධ වෙනවාද? අද ඇවිදින මන්තිරුව ලයිට් එක වැඩ කරනවාද? කවුද මේ ඇවිදින්න බලයි යන්නේ? අපි දන්නවා මේ නාගරික සංවර්ධන අධිකාරී හොඳ නිලධාරීන් ඉන්නවා. එයාට වැඩ කරන්න පුළුවන් කියලා ඒ වකවානුවේදී පෙන්නවා. රෑ දවල් නැතුව ඒ නිලධාරීන් වැඩ කරා. කොළඹ මහනගර සභාව ගැන අද හැමෝම චෝදනා මුඛයෙන් කතා කරනවා. නමුත් එදා කොළඹ මහනගර සභාව අරගෙන ඒගොල්ලන්ගේ දායකත්වයෙන් කොළඹ නගර සංවර්ධනයට යොදා ගන්න පුළුවන්කම ලැබුණා. එහෙම කරන්න එදා තිබිච්ච රජය හොඳ නියාමනයක් කරා. නමුත් වර්තමානයේ ඒ තත්ත්වය නැති වෙලා තියෙනවා. අද නඩත්තුව සිද්ධ වෙන්නේ නැහැ. ඇවිදින මන්තිරුව ඇවිද ගන්න බෑ. මෙතන පාර්ලිමේන්තුව වටරවුමේ තියෙන ඇවිදින මන්තිරුව ගිහිලා බලන්න පුළුවන්. තියෙන තත්ත්වය මම අපි උදේට ඇවිදින්න යන හින්දා අපි දන්නවා මෙතන මහජන නියෝජිත ඇවිදිනෝ මන්තිරුව ඇවිදිනෝ මේව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඒක ඒ වගේම ගරු සභාපතිතුමනි මේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනකොට මේ අලංකාරය විතරක් නෙමෙයි ජනතාවගේ පොදු පහසුකම් යටතල පහසුකම් නැගා සිටපන්න අවධානයක් යොමු කරන්න වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන්ගේ හැකියාව තියෙනවා. අද නාගරික සංවර්ධන අධිකාරිය දැන් හේමාස් විශ්වවිද්‍යාලයේ තලවතුකඩ එතනින් ඉදිරියෙන් යන මාර්ගයේ එතන දකුණු පැත්තේ තියෙන ජලපෝෂිත ප්‍රදේශය මේක අද ගොඩ කරලා සංවර්ධනය කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ සඳහා මූලික කටයුතු කරන ඒ ප්‍රදේශයේ ජනතාව පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කටයුතු කරන්න මේව මූලික රජයට පවරා ගන්නකොට මුල් අයිතිකරුවන්ගේ පවරා අරගෙන තියෙන ජලපෝෂිත ප්‍රදේශයක් කරන්න වෙනත් විකල්ප ව්‍යාකෘති සඳහා ක්‍රියාත්මක කරන්න බෑ. නමුත් කාගේ හෝ උඹනාවට මේ දේවල් වෙනවා නම් ඒකේ ප්‍රදේශයට තියෙන බලපාන ඒක මේ පාර්ලිමේන්තුව පවා යට වෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන් අනාගතයේදී මේ පෝෂිත ප්‍රදේශ හැදුවේ ඒ අනුව ඒ ප්‍රදේශයම අලංකාර කරේ ඒ අනුව ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ මෙව්ව යටින් මුදල් ගනුදෙනු සිද්ධ වෙලා වෙන දේවල්ද කියලා හොයලා බලන්න ඕන. මම අපි අහගෙන හිටියා ගරු ඇමතුමාගේ කතාව හොඳ වැඩපිළිවෙලක් දැක්මක් තියෙනවා. නමුත් අපිට ගැටලුවක් තියෙනවා ඔබතුමාට මේ වැඩ කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය මෙතන අයවැයෙන් වෙන් වෙලා තියෙනවාද කියලා. ඔය කියන තරම් දේවල් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් මෙතන නැහැ කියන එකයි අපි විශ්වාස කරන්නේ. මෙගා පොලිස් කියලා නම වෙනස් කරාට මේ සංවර්ධන වැඩපිළිවෙලක් තිබුණට ප්‍රතිපාදන නැත්තම් කටයුතු කරන්න බෑ. ඒ නිසා ඔබතුමාට මම විශ්වාස කරනවා අද කොළඹ නගරයේ තියෙන තදබදය පොදු ප්‍රවාහන සේවාව දියුණු කරන්න නගර දියුණු නගර ඇති කරලා ඒව සම්බන්ධීකරණය කරන්න හොඳයි. නමුත් ඒ සඳහා මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නැහැ කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ අමාත්‍යාංශයේ එක නිලද ඉහළ පොලිස් නිලධාරී ක්‍රිෂ්ණාමික පොලිස් නිලධාරියෙක් බඳවගෙන තියෙනවා. දැන් පහුගිය දවස්වල මම මේ ඉඩමක් ගත්ත 2001 මම පදිංචි වෙලා ඉන්නේ එතන. එතනට ඇවිල්ලා මම විදේශගත වෙලා ඉන්න වෙලාවක මේ ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්නේ මම රජයේ ඉඩමක් අරගෙන කියලා. එක කාන්තාවකගේ ඉල්ලීමකට ඒකයි මම මේක කිව්වේ. ඇවිල්ලා පරීක්ෂණයක් කරා මම ඉඩ දුන්නා. මම කැමතියි ඒ පරීක්ෂණ වාර්තාවේ කොපියක් මට ලබා දෙනවා නම්. මොකද 2001 කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන කාලේ අවුරුදු ගානකට උඩදී අපි ඉඩ දුන්නා. ඊට පස්සේ මුකුත්ම පරීක්ෂණ වාර්තාවෙත් නැහැ, මට ලිපියකුත් නැහැ. මම 1000ක් අදාළ නිලධාරියට කතා කරලා කිව්වා මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න, මම විදේශගත වෙලා ඉන්නකොට මේ කටයුතු කරන්න එපා. නමුත් එදායින් පස්සේ කතා කරේ නැහැ. ඊට සති දෙකකට පස්සේ මට මමත් තවත් එක නිවසකට තියෙන සම්බන්ධ වෙන තියෙන නාගරික සංවර්ධන අධිකාරී ඉඩමක් ඇවිල්ලා විශාල මුදලක් වැය කරලා කම්බි වැටවල් ගැහුවා.
චම්පි කරනව කැමැතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම පළමුවෙම කියන්න ඕනේ කිසිම ආකාරයකට රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් ජලපෝෂක ප්‍රදේශයක් හෝ එවැනි ප්‍රදේශයක් අත්පත් කරගෙන තියෙනවා නම් යම්කිසි නියමයකට අනුව ඉන් පිටත කිසිම සංවර්ධනයක් අපේ අමාත්‍යාංශයෙන් සිදු කරන්නේ නැහැ. ඒ එවැනි නීති විරෝධී කටයුතු කරන්නේ නැහැ. මෙතුමාගේ ගැටලුව මෙතුමා අපිට දැනුම් දුන්නා. ඒ අනුව අපි ඒ ගැන බැලුවා. පළමුවෙන්ම කියන්න ඕනේ එතුමා වාහන නතර කිරීම සඳහා පාවිච්චි කරපු බිම්කඩ නාගරික සංවර්ධන අධිකාරියට අයිති බිම්කඩක් බව අපේ නිරීක්ෂණ නිලධාරීන් දැනුම් දීලා තියෙනවා. මෙතුමා අපිට දැනුම් දුන්නට පස්සේ තමයි අපි ඒක පරීක්ෂා කළේ. මොකද අපිට මේ මහජන දිනේදී ලැබෙන පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙන්න තමයි මේ ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලියක් ඇති කළ තියෙන්නේ. ඊළඟට එතුමා පදිංචි වෙලා ඉන්න ඉඩම ලබාගෙන තියෙන්නේ එහි මුල් අයිතිකරුවන් පහත් බිමක් ගොඩ කරලා කුකුල් කොටුවක් දාන. ඒ කුකුල් කොටුවක් දාන්න හදපු එකේ තමයි මන්දිරයක් හදලා තියෙන්නේ. දැන් ඒක තමයි වාර්තාව. මම ඒක ඔබතුමාට එවන්නම්.
නෑ ඒක තමයි මම කියන්නේ. ගරු අමතුමනේ මන්දිර හදලා නෑ කාමර දෙකක ගයක් හදලා තියෙන්නේ. නෑ ඔබතුමාලා මන්දිර හදාගන්න ඇති. අපි නෑ නෑ ඉන්න ගරු සභාපතිතුමනි මගේ අවස්ථාව මට දෙන්න. නෑ ගරු සභාපතිතුමනි මම මුල් අයිතිකරුවන්ගෙන් ඉඳන් මිලදී අරගෙන තියෙනවා. මම මොකක් සඳහා ගත්තද කියන එක මම දන්නේ නෑ. නමුත් අපි එතන නිවසක් හදලා තියෙනවා. විධිමත් විදියට අනුමැතිය අරන් තියෙනවා. අද UDA ගේ අනුමැතිය දීලා තියෙනවා. පළාත් පාලන ආයතන වල නිවස හදන්න අනුමැතිය දීලා තියෙනවා. මම ගත්තයින් පස්සේ මුල් අයිතිකරුවෝ පිළිබඳව මට අදාළ නෑ. මම ගත්තයින් පස්සේ පළාත් පාලන ආයතන වලින් අනුමැතිය අරගෙන නගර සංවර්ධන අධිකාරිය අනුමැතිය දීලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඔබතුමා වැරදි. මම ඒකයි කිව්වේ සිල් මිද ගන්න බෑ. එක කාන්තාවකගේ ඉල්ලීමට. නෑ මම ඔබතුමාට කිව්වේ නෑ මේක ඔබතුමා තොප්පිය දාගන්න එපා. ඔබතුමා තොප්පිය දාගන්න එපා. මට පුළුවන් කමක් ලැබුණා.
කතා කරන්න එපා.
ඔබතුමා ඔබතුමා කියන දේ අහන්න. මම කියන්නේ මමයි කතා කරන්නේ.
කුකුල් කොටුවේ වගේ.
ඉන් ඔබතුමා මිලදී ගත්ත මුල් අයිතිකරුවන් අපේට ලැබියා තියෙන පරීක්ෂණයේ අනුව ඒක ගොඩ කරලා ගත්ත ඉඩමක් ඒ ගොඩ කරලා ගත්ත ඉඩමේ දබා දීලා තියෙන්නේ කුකුල් ගොයිපලක් පවත්වා ගන්න මිසක් නිවාස හදන්න නෙවෙයි.
ඉතින් ඒක මට අදාළ නැහැ.
ඔබතුමාට අදාළයි. මොකද ඔබතුමා තමයි ඒක කඩ කරලා එතන නිවාසයක්
හදන්නේ. නෑ මම අනුමැතිය අරන් තියෙනවා.
කිසිම අනුමැතියක් නැහැ. අනුමැතිය නීති විරෝධී.
ඔබතුමා පරීක්ෂණයක් කරන්න මං ගෙනල්ල පෙන්නන්නම්. ඔව්.
මංගාව
තියෙන ලියකෙල්ල මට ඔබතුමාලට ඉදිරිපත් කරන්න පුළුවන් ගරු සභාපතිතුමනි මට කමන්න මම ඉල්ලීමක් කරනවා
මෙතන
මම ඉල්ලීමක් කරනවා සභාපතිතුමනි මේකන පරීක්ෂණයක් කරන්න මොකද මට අනුමැතිය දීලා තියෙනවා පළාත් පාලන ආයතන වලින් අනුමැතිය ගත්තා නිවාස අනුමැතියට මට අරන් තියෙනවා ඒ වගේම ගරු සභාපතිතුමනි ඔය කතාව ඇදුනයි පස්සේ මේ කාරණාවත් අන්න තිබුණේ එහා පැත්තේ ඒක ගැන නෙමෙයි මම මේ කතා කරේ එක කාන්තාවකට පුළුවන්කම ලැබුණා තමිනිල්ලට කරන්න මට කමන්නේ ඒක වහලා දැම්මට මං අනේ මං ඇමතුමාට මාසයකට උඩදී හරියා මාසයක් විතර උඩදී මේක පිරිසුදු කරන්න මේක සර්පයි ඉන්නවා මේක ඩෙන්ගු ඉන්නවා ඌ කටයුතු කරුන්නේ මම ඊළඟට මෙතුමාට ලිපියකින් දුන්නා ඇවිල්ලා කතා කරා කියලා කිව්වා ඔබතුමාට දීපු ලිමේට ක්‍රියාත්මක වුණා මේක කරන්න කියලා මම සූචනාන්ත ඇමතුමා මැදිහත් වුණා ඒ නිසා අකමැක් නෑ අපි UDA එකේ හැමතැනම තියෙන ඉඩම් වල වැටවල් ගහනවා නම් මගේ වෙයි අල්ලපු එක ගැහුවට මට ප්‍රශ්නයක් නෑ ඒක කරන්න හැබැයි හැමතැනම ගහන්නේ නෑ නේද කරු එමත්තුමා ගහපු ගහන්නේ පරිගැනීමට ඒකට අපි මූණ දෙනවා ඒක කමක් නෑ ඒ කාරණාවත් මතක් කරනවා
ඔබතුමා තව විනාඩි 3ක් තියෙනවා
හරි ඒ වගේම ගරු සභාපතිතුමනි පළාත් පාලන විෂය ගැන කතා කරනකොට මම මේ කාරණා කියද්දි තරහ ගන්න නෙමෙයි ගීල බලන්න බේරවැව ගැන පහුගිය දවස්වල පුවත්පත්වල තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම ලැබුණා නම් තමන්ගේ නිලධාරීන් යොදවගෙන මේ නගර සංවර්ධනය කරලා දුගදක් හදන්න නැතුව කොළඹ බේරවැව කටයුතු කරන්න. පහුගිය දවස්වල වෙනකොට තිබිච්ච හැටි අපි දැක්කා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ නිලධාරීන්ව පාවිච්චි කරන්න. පළාත් ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා එතුමාගේ කතාවේදී ඉල්ලීමක් කරා මිනුවන්ගොඩ නගර පානීය ජල ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියලා. මම හිතන්නේ මේ පිළිබඳව පහුගිය රජ කාලේ චීන ආධාර ඇතුව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ඒක ක්‍රියාත්මක වෙනකොට මිනුවන්ගොඩ නගරයට දියුලපිටියට මිහිදිගමට ගම්පහ කොටසකට පානීය ජලය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ප්‍රජා ජල ව්‍යාපෘතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න එදා ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට මේව පාලනය කරන්නේ නියාමනය කරන රජයේ කොටසක් තිබුණා. එදා ඒ පාලනය කරන නියාමනය කිරීම හරහා ඒ පානීය ජල ප්‍රජා ජල ව්‍යාපෘති ඉතා සාර්ථක ක්‍රියාත්මක වුණා. පහුගිය කාලේ ඒ කටයුත්ත අසාර්ථක වුණා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන තැන්වලට පානීය ජල වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා නම් ඒවල සහයෝගය ගන්න මේ දෙපාර්තමේන්තුවේ කොටසක් ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා වෙන් කරන නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණ ගැන අද කතා කරනවා. අවුරුදු දෙකක් ලබන මාසු වලට වෙන බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරු කැටියට මම කටයුතු කරා. මේ කටයුතු කරනකොට අපි පෞගිය කාලේ තා සන්තෝෂෙන් දැක්ක මේ රටේ සංවර්ධන ක්‍රියාදාවලියක් ක්‍රියාත්මක වෙනවා. රටට යමක් වෙනවා කියන එක අපි දැක්කා. නමුත් අද මේ සංවර්ධන ක්‍රියාදාවලියම ඇනේ හිතිලා අද මුඩු බව මුඩු වැඩපිළිවෙලක් බවට කරගන්නේ නැති දෙයක් කතාවෙන් ක්‍රියා කතාවට සීමා වෙච්චි සංවර්ධනයක් තමයි ගරු සභාපතිතුමනි රටේ සිද්ධ වෙන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණය තියන්න අද පළාත් පාලන මන්ත්‍රීවරු ආවේ මේ මහජන නියෝජිතයන්ගේ එහෙම නැත්නම් මේ මන්ත්‍රීවරුන්ට ඉහිරි අර කරන්න නෙමෙයි ඔවුන් ආවේ සංදේශ භාර දෙන්න ඔවුන් ආවේ ඉල්ලීමක් කරන්න මැතිවරණය තියන්න කියලා. මේ සභාවේ ඉන්න දේශපාලන පක්ෂවල හැමෝම ඉල්ලීමක් කරා පුළුවන් නම් පරිණි ක්‍රමයට මේ වර්තමාන නව ක්‍රමයට තියන්න බැරන පරිණි ක්‍රමයට මැතිවරණය තියන්න කියලා අපි කියනවා. නැහැ එහෙම අපි එකගයි. මොන ක්‍රමයකට හරි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දෙන්න මැතිවරණය කඩිනමින් තියන්න කියන ඉල්ලීම කරනවා. අපි දන්නවා විවස්ථා සංශෝධනයක් එනවා. භාෂ පහයි විවස්ථාව මහදන්න යනවා. මේ අවුරුදු ගානක් රටේ අනාගතයෙන් පාලනය කරන්න තියෙන විවස්ථාවක්. හැබැයි මේ මැතිවරණය අවුරුදු පහකට ප්‍රජා ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න තියෙන මේ මැතිවරණය තියන්න මේක සීමා නිර්ණය කරන්න මේ වෙනකොට අවුරුදු දෙකක් ගත වෙලා
අවසන් කරන්න ගරු
මේ නිසා ලබන අවුරුද්දේ මාර්තු වලට ප්‍රථම පුළුවන් නම් අපි ඉල්ලීමක් කරනවා කරුණාකර මේ මැතිවරණය කියලා ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක්
කරනවා සූචි
සභාපති
ගරු චැම්පියන් කරවන කැමතුමා
එක දාන්න මේ මම කියන්න ඕනේ අපේ නාගරික සංවර්ධන අධිකාරියට හෝ පහද්දීම් සංවර්ධන කිරීමේ ආයතනයේ ගැන ඒ අනවසර ගොඩ කිරීම හෝ අනවසර ආකාරයේ ඉදිකිරීම් තියෙනවා නම් ඕන කෙනෙකුට සෑම දිනකම අපි විවෘත කරලා තියෙනවා ඒවට මැදිහත් වෙන්න ඒවායේ තියෙන බරපතලකම අනුව අපි නීතිය ක්‍රියාත්මක කරනවා ඒකදී අපි තරාතිරම් බලන්නේ අපි පත් කළ තියෙන නිලධාරියා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතාම වැදගත් නිලධාරියෙක් අමාත්‍යාංශ ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානියා ඔහු කිසිම අසාධාරණයක් නොවන විදිහට කටයුතු කරනවා අපේ ගරු මන්ත්‍රීතුමා ඉල්ලා සිටියේ නිසා දැන් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා එතුමාගේ ඉදීම පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්න ක්‍රියා කරන බව ප්‍රකාශ
කරනවා. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7:30යි ඊට පෙර මම ආරාධනා කරනවා අපේ විද්‍යුත් ගුණසේකර මැතිතුමාට මුලාසන දෙන්න.
ගරු චමින්ද මන්ත්‍රීතුමා
මාධ්‍යසේ මුලසනේකර සභාපතිවනි මෑතරම සතුට වෙනවා විශේෂයෙන්ම මුලසනේ ඉන්දීන් කතා කරන්න අවස්ථාව ලැබුණා නම් අපේ පළාතේ ගරු මන්ත්‍රීවරයා හැටියට ඉන්න වෙලාවේ මොකද මගේ කතාවට ප්‍රථම කතා කරපු අපේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් දක්ෂ අමාත්‍යවරයෙක් ගෙන් විශේෂයෙන්ම වෛරය සහ පළිගැනීම පිළිබඳව කතා කරපු වෙලාවේ ගරු මන්ත්‍රීතුමනි මම සඳහන් කරන්නට ඕනේ වෛරය සහ පළිගැනීමෙන් නිසා පාර්ලිමේන්තුවට එන්නට වරන් ලැබිච්ච මන්ත්‍රීවරයෙක් හැටියට පළාත් පාලන ආයතනයකින් පත්විච්ච දේශපාලනය ආරම්භ කරපු මන්ත්‍රීවරයෙක් හැටියට මා මුලින්ම සඳහන් කරන්නට ඕනි විශේෂයෙන්ම පෞගිය ආණ්ඩු කාලය තුළ ගරු පළාත් පාලන අමතුමනි පළාත් පාලන මැතිවරණයේ තිබුණේ කඩින් කඩ පළාත් පාලන මැතිවරණය විතරක් නෙමෙයි මැතිවරණ කීපයක්ම තිබුණේ කඩින් කඩ ඒ අතරින් සුවිශේෂ වුණා බණ්ඩාරවෙල මහනගර සභාව. ඒ ප්‍රදේශයේ ජනතාව එදා නින්දට ගියේ ප්‍රාදේශ සභා සීමාවක ඉඳලා. හැබැයි උදේ අවදි වෙනකොට එක් රැයකින් මහනගර සභාවක් බවට පත් කරපු යුගයක් 2011 තිබුණා මුලසනේ ගරු සභාපතිතුමා. අපි දන්නේ නැහැ අපි අවදි වෙලා අපි අපේ දෛනික කටයුතු කරන්න නගරයට යනකොට දැනගත්තේ මහනගර සභාවක් බවට පත් වුණා කියලා. හැබැයි මේ මහනගර සභාවට පත්වීම තුල එදා ඒ පරිපාලන ආයතන විශාල නීතිමය ගැටලුවකට මුණපාන්න සිදු වුණා ඒ ගත අත්නොමතික කටයුත්ත නිසා. හැබැයි වාසනාවන්තවමට එදා හිටපු පළාත් පාලන ඇමතිවරයාගේ පුත්‍ර රත්නයත් එවන් මහානගර සභාවක නගරාධිපතිවරයෙක් වෙච්ච නිසා මට වාසනාව ලැබුණා අවුරුදු 4ක කාලය තුල බණ්ඩාර මහානගර සභාවේ නගරාධිපති ධූරයේ දරන්නට. ලේසි පාසු වුණේ නැහැ. ගරු පාටිජාම්ක ගරු අමාත්‍යතුමනි මා විසින් කරගෙන හිටපු ව්‍යාපෘති දෙකක් එක් රැයකින් නාගරික සංගමන අධිකාරියට පවරා ගන්නට කටයුතු කරා පළාත් සභා මැතිවරණය මෙහෙවන්නට මා කටයුතු කරපු නිසා මෙන්න මේ වගේ අඩත් ඒත්තන් වලට ලක්විච්ච පළාත් පාලන ආයතනයක සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරයෙක් ඇටි අපි අද කියනවා ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලාට එදා තමුන් වහන්සේලා ඒ කරපු කාරණා සියල්ල අමතක කරලා කතා කරන්නට එපා. ඒ වගේම තමයි පළාත් පාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ පිළිබඳව මමත් කරුණු කාරණා කීපයක් කතා කරන්නට කලින් ඉතිහාසයේ මේ රටේ පාලනය වෙන්නට පාලනය කරන්නට කටයුතු ආකාරය පිළිබඳව පුංචි අවස්ථාවක් සීපත් කරගන්නට අවස්ථාවක් කරගන්නවා ගරු සභාපතිතුමනි. අපි දන්නවා අපේ රාජ්‍ය සමය තුළ ත්‍රිසිංහලයේ නමින් මේ රටේ පාලනය කරන්න කටයුතු කරා. ත්‍රිසිංහලයේ හැටියට රුහුණු මායා පිහිටි කියන ආකාරයට අපේ ලක් දෙරණ කාණ්ඩ කරමින් රජෝරේදා පාලනය කරා. ඊට පස්සේ අවසනාවන්තකමට අපට සිද්ධ වෙනවා ලන්දේසීන් පෘතුගීසීන් ඉංග්‍රීසීන්ට යටත් වෙලා ඔවුන්ගේ පාලන ක්‍රමයන් වලට අනුගත වෙමින් කටයුතු කරන්න. එහෙනම් මම හිතන්නේ 1833 ඔක්තෝබර් මාසේ පළවෙනිද ගැසට් පත්‍රයේ මගින් බස්නාහිර පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත, මැද පළාත, දකුණු පළාත වශයෙන් පළාත් පහකට බෙදලා ඒ පරිපාලනයේ කටයුතු කරන්නට මෙහෙවන්න කටයුතු කරා. මෙන්න මේ ආකාරයට කටයුතු වෙන පවතින 1987 මං හිතන්නේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පැමිණීමත් සමගම විශේෂයෙන්ම පළාත් සභා පළාත් පාලන අමාත්‍යයන්ට ශ්‍රීශේෂී කාර්යභාරයක් පැවැරෙනවා. ගරු අමාත්‍යතුමනි, පළාත් පාලන කියන්නේ මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාවට ඉතාමත්ම කිට්ටුවෙන්ම ලං වෙන්න පුළුවන් සහ හැමෝටම දැනෙන්න වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් හැටියට මම දකිනවා. මම සඳහන් කරනවා උපතේ සිට මරණ මංචකයේ දක්වා සිදුවෙන සියලු සේවා සපයන ආයතනයක් තමයි පළාත් පාලන ආයතන නිසා. මමත් මේ අවස්ථාවේ ඔබතුමාට මතක් කරනවා මේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමේ තුල මෙතන ඉන්න සියලු අමාත්‍යවරු තමන්ගේ අමාත්‍යංශය තුල කාර්යභාරය ඉෂ්ට කළ අනාගතයේ වෙනුවෙන් කරන්නට ලබන්නට කරන ඒ සියලු කාරණා නිෂ්ඵල වේවි. ඔබතුමාගේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ මේ පළාත් පාලන ආයතන සක්‍රීයමත් කරන්න ඔබ දන්නවා දරුවෙක් ගැබ් ගත්තට පස්සේ ඒ ගැබ් ගත්ත දරුවා ක්ලිනික් එකට ගෙනියලා ඒ ක්ලිනික් එක තුල ඒ කටයුතු සියල්ල කරවලා ඒ ළමයා මෙලවට බිහි වුණාට පස්සේ පෙරපාසල් අවධියේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පව රැක බලා ගන්නට කටයුතු කරන දින පළාත් පාලන රේ පමණක් නෙවෙයි මන්මාවාත්තික හදලා පොදු පාසුකම් සියල්ල සපයලා ඒ සියලු සපල අධ්‍යාපනයේ ඍජුව දායකත්වය දරන්නට සිද්ධ වෙනවා පළාත් පාලන ආයතන නිසා. අපි හිතනවා විශ්වාස කරනවා මේ සියලු දෙනාම හඬ නගන්නේ මේ පළාත් පාලන සියල්ල අකර්මණ්‍ය වුණුත් ඉදිරියේදී විශේෂයෙන්ම අපිට විශාල දුෂ්කරතා රාශියකට මුණ පාන්නට සිද්ධ වෙනවා. අපි දන්නවාද සියලු පළාත් පාලන සියල්ල අඩපණ වෙලා තියෙනවා. ඒ පළාත් පාලන ආයතන සියල්ල අඩපණ වීමට හේතුව දකින්නේ වර්තමානයේ පාලන කරන විශේෂ කොමසාරිස්වරුද නෑ අමාත්‍යතුමනි. අද මම ඍජුවම ප්‍රකාශ කරනවා පළාත් පාලන ආයතන සියල්ල පාලනය කරන ප්‍රධාන අමාත්‍යවරු. ඒ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ කාර්යභාරය පිළිබඳව නිරන්තරයෙන් ඔබතුමාගෙන් ප්‍රශ්න අහනකොට මං හිතන්නේ ඔබතුමාට දැනටත් මං හිතන්නේ මුවට ඉන්නේ සිනාමුවක්. හැබැයි ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට මතක ඇති පහුගිය ආණ්ඩු කාලය තුළ දේශපාලන නායකයන් වැරදි කරනකොට ඒ වැරදි සියල්ල වහලා දාලා ෆයිල් වල සංගවගෙන ෆයිල් එක වෙනලා නිහඬ කරා. ඒ නිසා තමයි යහපාලන ආණ්ඩුව ගොඩ නැගුණේ. ඒ නිසා තමයි යහපාලන ආණ්ඩුවට අවස්ථාව සැලසුනේ. ඒ නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා යහපාලනයට බිලිවිච්ච යහපාලනය වෙනුවෙන් කැපවිච්ච දේශපාලන නායකයෙක් හැටියට මේවා වසන් කරන්නට එපා. ඔබතුමා දන්නවා ඌව පළාත් සභාවේ පෞගිය දිනේදී ඉදිරිපත් කර අයවැය කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී සභාවේ කිසිම නිලධාරියෙක් ඉන්නට නොලැබුණා. මොන් සියලු දෙනාම වර්ජනය කරා. ඒ පළාතේ ප්‍රධාන අමාත්‍යතුමාගේ කාර්යභාරය මම දන්නවා. අමාත්‍යංශ ඇමතිවරයා හැටියට ඔබතුමාට කිසි බලයක් නැහැ. ඒවට ඇඟිලි ගහලා කඩතුරේ එහෙමනම් ඔබතුමා බලයක් හදාගන්න. ඔබතුමා ඔකේ අමාත්‍යංශය තුල තියෙන නත්තල් පප්පාගේ කාර්යභාරය නං ඔබතුමා ඒ නත්තල් පප්පාගේ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරනවා. ද ඊට වඩා එහා ගිය කාරණයක් කරන්න ඔබතුමා අනීති පනවලා කැබිනට් එක හරහා පළාත් සභාවල අපි කරන කාර්යභාරයේම ඉෂ්ට සිද්ධ කරන්න. හැබැයි ඔවුන් කරන වැරදි හොයලා ඒවට දඬුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න පුළුවන් දක්ෂ ඇමතිවරයෙක් හැටියට දකින්නට අපි අනාගතේ බලාගෙන ඉනවා කියන කාරණේ මතක් කරනවා ගරු අමාත්‍යතුමනි. ඒ නිසා මා කලින් සඳහන් කරා පළාත් පාලන ආයතනවල කාර්යභාරය සුවිශේෂී කරන්න. මොකද පුංචි ආණ්ඩුවක් හැටියට දකින්නේ පනත තුල ආඥා පනත තුල තියෙන ඔවුන්ටම ආවේනික වූ ආදායම් හොයන්න පුළුවන් අතුරු ව්‍යවස්ථා පනවමින් කටයුතු කරන්න. අද වෙනකන් එක අතුරු ව්‍යවස්ථාවක් අලුත් කළා
නැහැ. තව විනාඩියයි
පුංචි කාලයක් දෙන්න. අපි ඉඳලා කතා කරන්න පුළුවන් විනාඩිය දෙකක් දෙන්න. මොකද අපි නිතර කතා කරන්නේ
කාලේ යන ඕක කියනකින් ඔබතුමා කතා කරන ඕකට කාලේ යනවා.
අපි ඉල්ලීමක් කරන්නේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා පෞගිය කාලය තුල අපි නිරන්තරයෙන් ඔබතුමාට යොමු කරව ප්‍රශ්න රාශියක් තියෙනවා. ඔබතුමා ඒ සඳහා කටයුතු කරන්නම් කියන කාරණේ කොතෙක් කිව්වත් ඒවා විසඳනවා කියලා කොතෙක් කිව්වත් ඒවා විසඳීමට අවශ්‍ය කාරණා ඔබතුමා තුලින් අපි දකින්නේ නැහැ. ඒ නිසා 815450 බදුල දිසියේ තුල ජීවත් වෙන ජනතාව වෙනුවෙන් එවාගේම මොණරාගල 651500 ජීවත් වෙන ජනතාව වෙනුවෙන් අපි කතා කළ යුතු නැද්ද? අපි කතා කිරීම අවශ්‍යයි. එදා 50 සභාව තුල ඒ නිලධාරීන්ට විරුද්ධව කතා කරන්න අවස්ථාව ලැබුණාම මම කනගාටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී දිනුනා විතරයි පෙනී හින්නට කටයුතු කරේ. ඉසා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වෙනවා. ඔවුන් නද මොකද කරන්නේ? ඔවුන් නද මොකද කරන්නේ? මහා ඇමතිවරයාට අවශ්‍ය කරන ඒ සොරකම දූෂණය කටයුතු කරන්නට ඉඩ දීලා ඔහුගේ මුදල් වලට යට වෙමින් නැද විදේශ සවාරි වලට යනවා අපි කනගාටු වෙනවා විශේෂයෙන්ම ජනතාව බලන් ඉන එවන් දේශපාලන නායකයන් ඊළඟට සාකච්ඡා කිසි දේ හැබැයි මේවා නවත්වන්න ඕනේ ගරු අමාත්‍යතුනි
හොඳයි දැන්
නැවතුවේ නැත්තම් මම හිතනවා අපි පළාත් පාලන අමාත්‍යංශයක් නමට දිවිලා අමාත්‍යවරයෙක් කියලා කිසි දෙයක් පලක් වෙන්නේ නැහැ කියන කාරණාව
අවසන් කරලා දැන්
අවසන් කරලා මේ අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙමි මම නිනවා බොහොම ස්තුතියි